Honorable Minister Speech Sanaik.
Garu Sabahapet Tumeni, Butuman Bohome Stuti, Matavastava Labadim Pilibandava, Palamim Ape Anur Kumara Panchituma, Mimalambe Vaidya Vidyale Pilibandava, Saita Maitane Pilibandava, Yiripat Karapu Moolika Tarkatuna. එක තමයි BOY අනුමැතියක් නැහැ. ඉතා පැහැදිලිව වගකීමෙන් මම ඔබතුමාලට කියනවා මම ඔබතුමාලා අතර පත් කරනවා ඒක BOY අනුමැතිය තියෙනවා. දෙවෙනි එක තමයි සෞඛ්‍ය අමාත්‍යාංශ අනුමැතියක් නැහැ. මම වගකීමෙන් කියනවා අපේ මන්ත්‍රීතුමා මෙතන ඉන්නවා කෝප සභාපතිතුමා මම එතුමාට කියනවා නෑ සෞඛ්‍ය අමාත්‍යාංශ අනුමැතියක් තියෙනවා විතරක් නෙවෙයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ හෝමාගම සහ අවිස්සාවේල්ල සායන ආරෝග්‍ය ශාලා ලෙස දියුණු කරලා පාවිච්චි කරන්න දීපු අනුමැතියකුත් එක්ක දෙකක් තියෙනවා. ඒ නිසා එතුමාගේ දෙවෙනි තර්කයත් සම්පූර්ණයෙන් වැරදි. තුන්වෙනි තමයි UGC අනුමැතිය නැහැ. UGC එකට අනුමැතියක් දෙන්න බෑ. නමුත් UGC එක BOI ආයතනයේ මේ ලියාපදිංචි සඳහා UGC එකෙන් ඉල්ලපුවම UGC එක කියලා ඇරියා මේකට මේ ලියාපදිංචිය සඳහා අපේ සම්බන්ධයක් නැහැ කියලා ඒක පිළි අරගෙන BOI මේ සහතිකේ දුන්නා අපේ අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා එනවා ඔබතුමාට මම ගෙනල්ලා දෙන්න කැමති BOI සහතිකේ ඔබතුමා අතර දෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් එක අනුමැතියක් නෙවෙයි අනුමැතියින් දෙකක් තියෙනවා දෙකම මම ඔබතුමාට ගෙනල්ලා දෙනවා ඉන්නේ මං ඉතින් මං කියනකම් මට බාධා කරන්න එපා තුන්වෙනි කාරණේ තමයි UGC එකේ අනුමැතිය නැහැ කිව්වා UGC එකෙන් අපෙන් අහපුවාම UGC එකේ වෙලාවි කිව්වේ මේ BOI රෙජිස්ට්‍රේෂන් ඇත් එක අපේ සම්බන්ධයක් නැහැ ඒ නිසා අපෙන් ඒකට බාධාවක් නැහැ කියලා ලියුමක් දීලා තියෙනවා ඒ අනුව BOI අප්‍රෝල් එක හම්බුණා තව කාරණයක් ඔබතුමාට මං කියන්න කැමතියි දීලා තියෙනවා මං ඒ සහතික ඔබතුමාට දෙනවා ඔබතුමාට සහතිකය ගෙනලා දෙනවා මේ ගරු සභාපතිතුමනි මම කියන කාරණේ තමයි අපේ ලංකාවේ නීති අනුව පෞද්ගලික අධ්‍යාපන ආයතනයක් ලියාපදිංචි කරන්න BOI අප්‍රෝල් එක ඕන නැහැ. ඒකට අවශ්‍ය සමාගම් ලියාපදිංචිය පමණයි. සමාගම් ලියාපදිංචිය පමණයි ඒකක් තියෙනවා. හැබැයි මේ ආයතන BOI අප්‍රෝල් එකක් තියෙනවා. තුන්වෙනි එක තමයි ඔබතුමා කිව්වා වෛද්‍ය සභාව එකඟ නැත්තම් ඇමතුමාට තියෙන එක පාර්ලිමේන්තුවට ගෙනලා ගැසට් කරන්න. ඒක වැරදි. මේ පනතේ ඔබතුමා බැලුවොත් මේ පනතේ පැහැදිලිව තියෙනවා ඇමතුමාට ක්‍රම තුනක් ක්‍රියාත්මක කරා. එක තමයි මේ ඇමතුමාට පුළුවන් ඒක විසි කරලා දාලා නියෝගයක් කරන්න මේක මේ අයව වහම ලියාපදිංචි කරන්න කියලා. පනතේ තියෙනවා. පනතේ එක දෙක පුළුවන් එතුමාට දෙක පුළුවන් එතුමාට කරන්න එතුමාට සහිතමකට ලියලා වාර්තාවක් ගෙන්නගෙන ඒ අනුව නැවත කියන්න පුළුවන් මේක ගැන සලකා බලන්න කියලා. තුන්වෙනි කාරණේ තමයි එතුමාට පුළුවන් මේ පිළිබඳව ඔබතුමා කිව්ව විදිහට ගැසට් කරලා ඒක අවලංගු කරලා දාන්න. ඒ නිසා ඇත්තටම මේ උපාධිය මේ වෛද්‍ය උපාධි ආයතනයක් හැටියට ලියාපදිංචි කරපුවම වෛද්‍ය සභාවේ අනුමැතිය ඒක ප්‍රශ්නයක් නෙවෙයි. ඒක ඇමතිවරයාට ඕන වෙලාවක දෙන්න පුළුවන්. ඉතිහාසයේ ඇමතිවරු රේණුකා මැතිණිය පෞසි ඇමතිතුමා සයිතම් එකේ තීන්දු පැත්තකට විසි කරලා මේ නියෝග දීලා තියෙනවා SLMC එකේව බාර අරගෙන ක්‍රියාත්මක කරලා තියෙනවා ඉතිහාසය. ඒ පනතේ ඒ බලය පහදිලිව තියෙනවා. හැබැයි ඒක කරේ නැහැ රාජිත ඇමතිතුමා. එතුමා මේක අධිකරණ මේ ක්‍රියාමාර්ගයකට යන්න ඉඩ දුන්නා. ඉඩ දුන්නා. ඒකේ එතුමාගේ ප්‍රජාතන්ත්‍රීය ලක්ෂණය. එතුමා මේ ඒක තීන්දුව ගත්තේ නැහැ. අමාරු වැඩේ මම කරපු වැඩේ. ඒක තමයි උපාධි ප්‍රදානය කිරීමේ බලය පැවරීම. ඒ සඳහා මම ඔබතුමාට දෙන්න කැමති අපි කණ්ඩායම් 18ක් යවලා තියෙනවා. මේ පළවෙනි කණ්ඩායමේ කාලපොන්ස එකක් තියෙනවා. මහාචාර්ය කාලපොන්ස එකම ඇතුමක් තියෙනවා. UGC එකෙන්. UGC එකෙන් මේකේ කාලපොන්ස එකම ඇතුමත් එකඟ වෙනවා. මේ සාහිත මාත්‍යනේ ඉස්සරහට ක්‍රියාත්මක කරගෙන යන්න. මේ තියෙන වාර්තා සියල්ල මම ඔබතුමාලාට බලන්න දෙනවා. ඔබතුමා මේ ගැන උනන්දුවක් දක්වන නිසා මම කැමති මේ ගැන දෙන්න. ඊළඟට ඔබතුමා කිව්ව ප්‍රධාන තර්කය තමයි මහාචාර්ය සෙරිත් දීන්ගේ ප්‍රධානත්වයෙන් යවපු කමිටු වාර්තාව. මේ මා ළඟ තියෙනවා මේ වාර්තාව. මේක මේ සෙරිත් දීන් තමයි මට දුන්නේ. මේ අත්සන් කරා. මේ වාර්තාවේ අන්තිම පිටුවේ එතුමා කියනවා, මගේ වෙච්චද එතුමතුමාට කියන්න. එතුමා කියනවා, එතුමා කියනවා මේක කොන්දේසි යටතේ මේ මේ the inspection team recommend that the SLMC recognize the graduate of the Faculty of Medicine Saitam as a suitable for the provincial registration subject for the following conditions. මේ දාලා තියෙනවා. මේක අයින් කරලා මේක වෙච්ච දේ ඔබතුමාට මම කියන්න. ඔබතුමාට ඔක පුදුම වෙන්න දෙයක් නෙවෙයි. ඇත්තටම ඔය වෛද්‍ය සභාවේ හැසිරිච්ච ආකාරය ගැන මම දෙකක් තුනක් කියන්නම්. ඒ වගේම වෛද්‍ය සංගමය කරපු දේවල් ගැනත් මම දෙකක් තුනක් ඔබතුමාලට කියන්නම්. මේ වෛද්‍ය සභාවේ නියෝජිතයා ඔය ෂෙරිෆ් ඩීන්ලත් එක්ක ඔය 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 පරීක්ෂණයට ගියේ නැහැ. එයා ගියා ඊට දවස් තුන තුන හතරකට පස්සේ. ගිහිල්ලා මිනිහා වෙන වார்த்தාවක් අරගෙන ආවා. නෑ ගිහිල්ලා එයා ඒ පස්සේ ගිහිල්ලා ඉන්නම මං කියනකන් අහන්නකෝ. දැන් මේ කණ්ඩායම ගිහිල්ලා මේ දීපු වார்த்தාව මා ළඟ තියෙනවා. මම මේක ටේබල් කරනවා. මේකේ කියනවා ප්‍රොෆෙසර් ෂෙරිෆ් ඩීන්ගේ ටීම් එක මේක ලියාපදිංචි කරන්න සුදුසුයි කියලා. ඊට පස්සේ දවස් 3කට පස්සේ මේකේ හිටපු වෛද්‍ය සභාවේ නියෝජිතයා තනියෙන් යනවා. එයා හතර පස් දෙනෙක් එක්ක යන්නේ නැති වෙන්නේ නැති වෙන්නේ නැති වෙන්නේ නැති වෙන්නේ. ගිහිල්ලා ඉන්න 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 ගිහිල්ලා ඇවිල්ලා තමයි මේක වෛද්‍ය සභාවට ඉදිරිපත් කරපුවාම වෛද්‍ය සභාවේදී මේක සම්පූර්ණයෙන් වෙනස් කරලා වෙන තීන්දුවක් ඇමතිවරයාට යන්නේ. මේක තමයි ඇත්ත. මේ කාරණේ හිඳ මම ඔබතුමාට කියන්න කැමති. ඔබතුමා කිව්ව මූලික තර්ක ෂෙරිෆ් ඩීන්ගේ රිපෝට් එකෙන් මේක අනුමත කරනවා. දෙක මේකට BOI ලයිසන් එක තියෙනවා. මේකට සමාගම් රෙජිස්ට්‍රේෂන් ලයිසන් එක තියෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් එක අනුමැතියක් නෙවෙයි දෙකක් ලැබිලා තියෙනවා. UGC එක කිව්වා මේක අපිට BOI රෙජිස්ට්‍රේෂන් එක සඳහා මේක අපට අදාළ නැහැ කියලා. මේ කතාව තමයි ඇත්ත කතාව. ඒ නිසා ඔබතුමාගේ මේ මූලික කතාවට මට කියන්න තියෙන එක තමයි රමේෂ් මන්ත්‍රීතුමාගේ කතාවට. එතුමා කියන්නේ වෛද්‍ය විද්‍යාලය අර වෙන ඕන පෞද්ගල විශ්වවිද්‍යාලයක් පටන් ගත්තට කමන්නේ නැහැ කියලා වගේ තමයි එතුමා කිව්වේ. එතුමා කිව්වේ මේ වෛද්‍යවරුන්ට අහුම්කම් දෙන්න කියලා. මම කියන්නෙත් ඒක තමයි. ඇත්තටම මේ හොර වෛද්‍ය සංගමයට නෙවෙයි. ඔය වෛද්‍ය සංගමේ ඔය වෛද්‍යවරු 4-500ක් එකතු වෙලා හදාගන්න එකක්. ඔය වෛද්‍ය සංගමේ හැමදාම සගේ වෛද්‍ය නිලධාරීන් සංගමය ගැන මම මේ කියන්නේ. මම ඒක ගැන කියන්නම් ඔබතුමාට. ඒක ගැන නෙවෙයි මමත් කියන්නේ වෛද්‍යවරුන්ගෙන් අහන්න. වෛද්‍යවරුන්ගේ දරුවෝ තමයි 4-3ක් වෛද්‍යවරුන්ගේ දරුවෝ සහ ඔය විශ්වවිද්‍යාලවල ඉන්න මහාචාර්යවරුන්ගේ දරුවෝ තමයි 4-3ක් ඔය මාළඹේ වෛද්‍ය විද්‍යාලේ ඉගෙන ගන්න. ඒ නිසා මාත් කැමති එතුමා කිව්වා වගේම මේ පිළිබඳව වෙන්නේ නැති මේ කොහොම හරි නෑ මම මේ කියන කෙනා මට කරදර කරන්න එපා. ගරු සභාපතිතුමනි, අපේ පහුගිය රජේ ප්‍රතිපත්තිය ඉතාම පැහැදිලි. අපි තමයි කොතලාවල විශ්වවිද්‍යාලය පටන් ගත්තේ. ඒක පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් හැටියට පටන් ගත්තේ. ඒක වෙනම පනතකින් පටන් ගත්තේ. අපි තමයි ඉංජිනේරු උපාධිය ප්‍රදානය කරන උපාධි ප්‍රදාන ආයතන 8කට උපාධි ප්‍රදාන කිරීමේ බලය දුන්නේ. අපි තමයි සිබායකට බෞද්ධ උපාධි පිරිනමන ආයතනයක් හැටියට ඒකට අවශ්‍ය උපාධි ප්‍රදානය කිරීමේ බලය දුන්නේ. අපි තමයි සනසට දුන්නේ. අපි ඒ වගේ උගකට දුන්නා. මොකද අපි හිතනවා අපේ ප්‍රතිපත්තිය අනුව නිදහස් අධ්‍යාපනයේ රැකගන්නවා වගේම අධ්‍යාපනයේ නිදහසත් ආරක්ෂා කළ යුතුයි කියලා. ඒ නිසා ඔබතුමාට මම කියන්න කැමතියි අපේ කාලේ තමයි අපි අග්නිදිග විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨ පටන් ගත්තේ. අපේ කාලේ තමයි අපි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය පටන් ගත්තේ. අපේ කාලේ තමයි අපි පේරාදෙණි නෑ ඒක දැන් ළමයි අරගෙන උගන්වනවා ළමයි. ඔබතුමා දන්නේ නැති වුණාට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු ශිෂ්‍යෝ අරගෙන දැන් උගන්වනවා. ඒ බිල්ඩින් හදනවා. නමුත් කුලියට ගත්ත බිල්ඩින් වල උගන්වනවා දැන්. ඒකට මේ ලක්ෂණ කිරියල් ඇමතුමා අවසර දුන්නා. මේ රජයේ විශ්වවිද්‍යාල අපි තමයි 17,000ක් විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ ගත්ත එක 27,000 දක්වා ගෙනිච්චි. ඊළඟ කාරණේ තමයි ඔබතුමා කිව් එක මේ දරුවන්ගේ මේ නොපැමිණීම එකක් ඔය ප්‍රමාදයක් වෙන්න පුළුවන් හැබැයි ඒක නෙවෙයි ඔය නොපැමිණෙන දරුවන්ගෙන් 90%ක් විද්‍යා විෂයන් හදාරන දරුවෝ මේ සැරේත් මේ වෙනකොට මේ ඇමතිතුමා යටතේ රවුම් පහක් ගිහිල්ලා ඉවරයි හැබැයි ඒත් 50%යි ලියාපදිංචිලා තියෙන්නේ 50% ඒක තමයි මෙතන හම්බ වෙනවා ඒ කට්ටිය එයි රවුම් පහක් ගිහිල්ලා ඉවරයි එඳ හැමදාම බයෝ සහ ෆිසිකල් කරන ළමයි ලියාපදිංචි වෙන්නේ නැහැ පස්සෙන්ගේ රවුම ගිහිල්ලා කැඳෙව්වත් ඒ ළමයි ලියාපදිංචි වෙන්නේ නැහැ රවුම් දාන්න වෙන්නේ යාපනයේ නැගෙනහිර මේ අග්නිදිග වගේ ඉන්න ළමයි මේ පැත්තට හිමීට මාරු වෙනවා ඇත්ත ඒකේ ළමයිට අයිතිය තියෙනවා ඒ නිසා ඒ ළමයිගේ මේ රෙජිස්ටර් වීමේ ප්‍රධාන කාරණේ ඇත්තටම ඔය මේ ළමයිගේ ප්‍රමාදය නෙවෙයි මේ විද්‍යා ළමයි ඇතුළත් නෝ දෙවෙනි කාරණේ තමයි සමහර දෙමව්පියෝ දැන් රජයේ විශ්වවිද්‍යාලවලට දරුවෝ දාන්න කැමති නෑ මම අමතක විශේෂයෙන් මේ නවක වදේ නිසා නවක වදේ පිසිපස්සේ ඔය ඔබතුමා මොනවා කිව්වත් ඉන්නේ දේශපාලන සංවිධාන මම ජනතා පිටුවේ මොන කියන්නේ හැබැයි ඇත්ත කාරණේ ඒක මට වඩා ඔබතුමා දන්නවා ඔක් ගැන ඒ නිසා ඇත්තටම සමහර ළමයි මේ ඇතුල් කරන්නේ නෑ දැන් එතන මං හිතන්නේ රමේෂ්ටයි අපේ අනුර කුමාර දිසානායක මැතිතුමාටයි මං උත්තර දුන්නා කියලායි මට හිතෙන්නේ මම කැමති කතා කරන්න දැන් මේ උපාධි ය පිළිබඳව ප්‍රධාන ප්‍රශ්නේ මතු කරන්නේ මේකේ ගුණාත්මක භාය ප්‍රමිතිය පිළිබඳව තමයි කතා කරන්නේ ඔබතුමාට මං කියන්න කැමති ඇයි මේ ප්‍රමිතිය ගැන කතා කරන්නේ නැත්තේ රජරට විශ්වවිද්‍යාලයේ මඩකලපුව විශ්වවිද්‍යාලයේ සහයාපනය විශ්වවිද්‍යාලය රජරට විශ්වවිද්‍යාලයට මගේ කාලේ තමයි අපි දුන්නේ ඒක පටන් ගත්තේ මඩුවක වීගබඩාවක පටන් ගත්තේ එක ගැන අපි එයාට ගෞරව කරන්න ඕනේ එහෙම පටන් ගත්තේ මඩුවක තමයි මඩකලපුව පටන් ගත්තේ කබල් ඉස්කෝල බිල්ඩිමක පටන් ගත්තේ මෙඩිකල් ෆැකල්ටි තවමත් මේ අපේ මේ ශික්ෂණ රෝහල වැඩ ඉවරනේ තවමත් ඉවරනේ එක මහාචාර්යවරයෙක් නැහැ අනුර කුමාර දිසානායක මැතිතුමනි මම රමේෂ් මන්ත්‍රීතුමාට කියන්න කැමැති ඔය මහාචාර්යවරුන්ට සුමානයක් ගිහලා වැඩ කරන්න කියන්නේ කවුද ගියේ පහුගිය කාලේ ගියේ පේරදෙනියේ ප්‍රොෆෙසර් ඔෆ් ඇනටොමි මහාචාර්ය මල්කාන්ති එයා පේරදෙනියේ වැඩ කරන ගමන් සෛතමගේ උපකුලපති තනතුර ගත්තා එතුමියට ඒ එඩිතරකම තිබ්බා ළමයි මුකුත් කරේ නැහැ ඔය මම උපාධිය ප්‍රදාන කරනකොට ඔය වගේම පාරට ඇවිල්ලා ඔය වගේම හත් ගහගෙන හිටියා හැබැයි එතුමිය උපකුලපතිතුමිය හැටියට හිටියා එතුමිය හැම සතියකම මඩකලපුව විශ්වවිද්‍යාලයට ගියා ගිහිල්ලා මගදී නිින්ද ගිහිල්ලා වාහනේ ගහක හැප්පිලා මහාචාර්ය මල්කාන්ත මැරුණා ඒ ශ්‍රේෂ්ඨ මහාචාර්යතුමිය මැරුණා මම කියන්නේ දැන් ඔය විරුද්ධ වෙන අයට ඔය විරුද්ධ සුමානයක් ගිහිල්ලා උගන්වන්න කියන්නේ රජරට එක්කෙනා ඉන්නේ රජරට සුමානයක් ගිහිල්ලා යාපනය උගන්නන්න කියන්නේ එක්කෙනා ඉන්නේ මඩකලපුවට නෑ ෆයිසම් එකේ ඉන්නවා 23 සල්ලි දෙනවා සල්ලින ඒක තමයි මම මේ කියන්නේ කාරණා දෙකක් තියෙනවා සල්ලි දීලත් ඒ කට්ටිය යවා ගන්න බෑ මොකද ඒකට මේ චැනලින් තියෙන සල්ලි දීලත් යවා ගන්න බෑ මොකද සයිතම් එකේ පුළුවන් ඌ සයිතම් එකේ තුගන්නනවා සයිතම් එක ඇතුලේම චැනලින් ටිකක් කරගන්නවා ඒකද වෙනවා හවස මේ මහාචාර්යවරු රජරටට යන්නේ නැත්තේ අපි ලක්ෂ 3ක් වැඩියෙන් ගෙව්වා ඉත් ගිනේ පාඩුයි ඒත් පාඩුයි මොකද මේ හිටියම හවසට ඉහිලිවෙරලා මේ ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරන්න බලයි ඔය පෞද්ගලික විශ්වවිද්‍යාල වලට පෞද්ගලික වෛද්‍යත්වයට විරුද්ධ නැහැ කියලා කියන්නේ නොමිලේ බෙහෙත් දෙන්න කිය ඔය වෛද්‍යවරු ඇයි යන්නේ නැත්තේ රජරටට ඇයි රුහුණටත් මදි අපේ මන්ත්‍රීතුමා අහපු ප්‍රශ්නෙට එදා කිව්වා මේ කොහෙද මේ රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පිට 63 දෙනෙක් අඩුයි කියලා උගන්නන එක ගුරුවරයෙක් මම ඒකට එතුමාට ස්තුති කරන එක්කෙනෙක් තමයි පාදින් ඒකේ උගන්නන පීඩියාට්‍රික් මේ නියුරෝ ඩිවිෂන් එකේ හෙඩ් කවුද ડોක්ටර් පාදින් ওই වෛද්‍ය සංගමේ සභාපති එතුමා උපාධියට සාමාන්‍ය සාමර්ථ්‍යයක් තියෙන විශ්වවිද්‍යාල පැත්ත පළාතට ගන්න නැහැ එහිමයි හැබැයි කරන්න දෙයක් නැහැ එතුමා එහෙම යන එකට මම එතුමාට ස්තුතිවන්ත වෙනවා MD එකේ තමයි පළවෙනි සැරේ ෆේල් එලෙක්ෂන් එක ෆේල් පළවෙනි සැරි. එහෙම අය විශ්වවිද්‍යාලයට ගන්නෙ නැහැ. හැබැයි රජරට කවුරුවත් නැහැ. දෙවෙනි සැරේ MD එක පාස්. එතුමා ගිහලා FRCS කරලා එලා මෙහි මේ නියුරෝ මේ ස්ටඩි මේ පැනල් එකට පෙනී හිටිනවා. ෆේල් එකේ. රිසර්ච් එක ෆේල්. එතුමා තමයි එතන දැන් පියුරටික් නියුරෝ සර්ජන් යුනිට් එකේ හෙඩ්. හැබැයි මං එහෙම හරි එතුමා එතන ගිහලා උගන්වන්න එකට මං සතුටුයි. මොකද යන්නේ? කට්ටිය යන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඇත්තටම මේ ගුණාත්මක බව ගැන කතා කරනවා නම් ඇයි හැරිලා මඩ කලපුවට මේ ওই වෛද්‍යවරුන්ට ওই මහාචාර්යවරුන්ට කියලා සුමානකට කියලා දවස් දෙක තුනක් උගන්වන්න කියලා කවුරුවත්මනේ අර ස්පිරිතාල වල ඉන්න නිකන් දොස්තරු උගන්වන්නේ අපි ලක්ෂ දෙකක් දෙන්නම් තුනක් දෙන්නම් හතරක් දෙන්නම් කිව්වා යවා ගන්න බැරි වුණා මේක තමයි අනුර බන්සිතුම මේකේ ඇත්ත කාරණේ ඒ නිසා ඇත්තටම එහෙම ගත්තම සහිත මේක දැන් මේ ගුණාත්මක බව දේශන ශාලා ඉතා ඉහළ මට්ටමක තියෙනවා ගිහිල්ලා බලන්න රසායනාගාර ඉතා ඉහළ මට්ටමක තියෙනවා ශික්ෂණ රෝහල ඉතා ඉහළ මට්ටමක තියෙනවා දැන් ක්ලිනිකල් ට්‍රේනින් මදි කියලා කියපුවා ඇයි මදි උනේ ඇයි මදි උනේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දුන්න හෝමාගම ස්පිරිතාලයයි අවිස්සාවේල් ස්පිරිතාලයයි මේවා දියුණු කරගෙන මේක ක්ලිනිකල් වල පාවිච්චි කරන්න කියලා කවුද ඒකට ඉඩ දුන්නේ නැත්තේ වෛද්‍ය සංගමේ වෛද්‍ය සංගමේ මේකට ඉඩ දුන්නේ නැත්තේ එහෙනම් කවුද ඒකට වගේ කියන්නේ දැන් ඒකට උත්තරේ සයිතම් එක වහන එකද ඔබතුමාලාගේ තීරණය පිළිබඳ මට ප්‍රශ්න නැහැ ඔබ ජනතා විමුක්ති පෙරහැරට ඔබතුමාලා පෞද්ගලික අධ්‍යාපනයට සම්පූර්ණයෙන් විරුද්ධයි ඒකට මම පොඩි උත්තරයක් දෙන්නම් දැන් මම ඒකට උත්තරයක් දෙන්නම් රුසියාවේ අද තියෙනවා පෞද්ගලික විශ්වවිද්‍යාල 2400 4201ක් හැබැයි මෙඩිකල් කොලෙජස් තියෙනවා 331ක් චීනේ 2801ක් තියෙනවා පෞද්ගලික විශ්වවිද්‍යාල 186ක් තියෙනවා මෙඩිකල් පීට ඉන්දියාවේ තියෙනවා 3214 සංඛ්‍යාලයකින් කියන්නේ ඉන්දියාවේ තියෙනවා 3301ක් 134ක් තියෙනවා වෛද්‍ය විද්‍යාල බංගලදේශයේ තියෙනවා 50ක් මේ අපට වඩා හුඟා පහළ මට්ටමේ තියෙන රටක් වෛද්‍ය විද්‍යාල තියෙනවා 16ක් නේපාලේ 393ක් තියෙනවා වෛද්‍ය විද්‍යාල තියෙනවා 19ක් ඔය නේපාල ගැන කියනකොට අපේ කොළඹ විශ්වවිද්‍යාලයේ පීඨාධිපතිගේ දුව ගිහිලා ඒ නේපාලි විශ්වවිද්‍යාලයක ඉගෙන ගන්න මම ওই විශ්වවිද්‍යාලයට ගියා හරි ඒක ගිහිලා ජීල් මහාචාර්ය ජීල් පීරිස්ගේ දරුවා ඉගෙන ගත්තෙත් එහෙ නෑ යා වෙන එක ඉගෙන ගත්තා එයා ඉගෙන ගත්තේ මේ මණිපාලේ මේ ළමයා ඉගෙන ගන්න එකේ උපාධි අවුරුදු 4.5යි 4.5 මේ එස්එල්එම්සි එක කොහොමදෝ පිළිගන්නේ එළමයා ඉගෙන ගන්න මන් දන්නේ මොකක් කරන්න යනවා කියලා ඒක පුංචි අපේ මේ ප්‍රාථමික ඉස්කෝලේකට වඩා හුඟක් පල්ලෙහා මට්ටමේ තියෙන්නේ පාකිස්තානේ මම මෙඩිකල් කොලෙජ් 4කට ගියා සයිතම් එකේ පැත්ත පලාතේ තියන්න බෑ පැත්ත පලාතේ තියන්න බෑ නෑ මම මේ කියන්නේ මේ පහසුකම් අතින් මේවා ඊළඟට මැලේසියාවේ තියෙනවා විශ්වවිද්‍යාල 198 24ක් තියෙනවා මෙඩිකල් කොලෙජස් වියට්නාමේ තියෙනවා 117ක් 75න් එහාට ඔයාලා එකක්වත් තිබ්බේ නෑ 117ක් තියෙනවා පුද්ගලික ඒවා 79ක් තියෙනවා මෙඩිකල් කොලෙජස් ඉතින් මෙහෙම කියන්න පුළුවන් දිගින් දිගට ඒ හින්දා මුළු ලෝකේ හැම තැනම කියුබාවේ සහ උතුරු කොරියාවේ ඇරෙන්න මුළු ලෝකෙම පෞද්ගලික විශ්වවිද්‍යාල වෛද්‍ය විද්‍යාල තියෙනවා මේ වලට මුළු ලෝකේ කොහෙවත් මෙහෙම මහපාරට බැලලා කෑ ගහන්නේ දඟලන්නේ මේක තක්කඩිකම ඒක තමයි මම කියන්නේ මේක තක්කඩිකම දැන් ඔය පාදෙනිය දොස්තර පාදෙනිය මැතිතුමා මේ සභාපති හැටියට
honorable minister you have 5 minutes more
okay මම තව විනාඩි 5ක් ගන්නවා විනාඩි 10ක් මේ පාදෙනිය ඊබයි කෆේ මොකද කරේ 50යි තිබ්බ ලකුණු මන්ටම 34ට ගෙනා ගත්තා බය කරලා ඊට පස්සේ ඊළඟ අවුරුද්දේ ආපහු 50ට ගෙනිච්චා බය වුණේ සෞඛ්‍ය අමාත්‍යාංශේ බය වුණේ මම මේ ඔබතුමාට කියන්නේ නෑ මම මේ කියන්නේ වෛද්‍යවරු කරන දේවල් මේ අපි කරන දේවල් එතුමා MD එක ෆේල් පළවෙනි සැරේ එහෙම ආයත කවදාවත් සබ් ස්පෙෂලිටිස් කරන්න දෙන්නේ නෑ ලංකාවේ කිසිම නියුරෝ සර්ජන් කෙනෙක් නෑ ෆස්ට් ක්ලාස් එකක් නැත්නම් අපර ගන්න නැති කෙනෙක් එකම ක්ලාස් එකක් නැති නියුරෝ සර්ජන් පාදෙනි එයා දැන් කතා කරන මේ කොලිටි ගැන සයිතම් එකේ මේ කොලිටි නැතිම නැති වෛද්‍යවරයා මෙයා හරි. නෑ නෑ ඒ නිසා මම කියන්න කැමති එතුමාගේ මුළු අධ්‍යාපන මේකම හොරකම. දැන් SLMC එක කියනවා ඔබතුමාලා කියනවා මම ඔබතුමාලා මේක දැනගන්න. මේක දැන SLMC එකට එක මේකට විරුද්ධයි. කවුද මේක විරුද්ධත්වයේ ප්‍රධාන මිනිහා? රෙජිස්ට්‍රා. කවුද මේ රෙජිස්ට්‍රා? හරි තෙරන්ස් සිල්වා. දැන් මේ තෙරන්ස් සිල්වා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මන්ත්‍රීතුමනි විශ්වාස මාර්ගන කෙලීම ගියේ සයිතම් එකට. ඉලා ඉගෙනුවා කොමියුනිටි මෙඩිසින්. හැබැයි සයිතම් එකේ මේ අය හැම මාසෙකම ශිෂ්‍යන්ගේ ඔපිනියන් එක අහනවා. හැමදාම ඔපිනියන් පෝල් එක 0. මොකද මේ මනුස්සයාගේ දේශනේ අහන්න බෑ. කොමියුනිටි මෙඩිසින් ඉගන්නේ. යා නොමිලේ ශිෂ්‍යත්වයක් යටතේ යාගේ දුව දාගත්තා එක. දාගත්තේ 4 වෙනි බැච් එක. ගොඩක් අය ඇති. මම නෑ. හැබැයි තවදාගත්තා ඇති. ඒක පුද්ගලික විශ්වවිද්‍යාලයක්. ඒක නෙවෙල් ප්‍රනාන්දුට සමාගමට ඒකට එකඟ නම් එයාට නොමිලේ උගන්වන්න දෙන්න පුළුවන්. දැන් මේ තෙරන් සිල්වාගේ දුව 4 වෙනි බැච් එකේ. දැන් අපි ගැසට් කරේ 5 වෙනි බැච් එකේ ඉඳලා. පස්සේ අපි අනිත් බැච්ස් වලට දුන්නා. ඔය කාල පොන්සේකලාගේ රිපෝට් එහෙම දිහා බලලා. හැබැයි අපි 5 වෙනි බැච් එකේ ඉඳලා තමයි මේවා කරේ. මොකද එතනින් එහා අපි දන්නේ කවුද ගත්තේ කියලා. හැබැයි 5 වෙනි බැච් එකේ ඉඳලා ළමයිව ගත්තේ UGC එක ගිහිල්ලා ඉඳගෙන ඉන්ටර්වයුව කරේ. UGC එක ගිහිල්ලා ඉන්ටර්වයුව කරේ. ඉතින් අපි ගැසට් කරා. තෙරන්සිලා අපේ ගෙදර ආවා. ඔය SLMC එකේ රෙජිස්ට්‍රා. ඇවිල්ලා මට කිව්වා අනේ සර් කොහොම හරි 4 වෙනි බැජ් එකත් රෙජිස්ටර්. මං කෝයි කරන්නේ කොහමද? අපි දන්නේ නැහැ. අපි දන්නේ නැහැ කොහොමද ඒක කරන්නේ. එතකොට තෙරන්ස් කරේ දුවට කිව්වා මෙඩිකල් දාලා ගෙදර නවතින්න. දුව මෙඩිකල් දාලා ගෙදර නැවතුණා. ඒ හතර වෛද්‍ය විද්‍යාලේ රාත්‍රී සාදයක් තිබ්බා. සාදේට දුව ඇවිල්ලා හොඳ හැටි නැටුවා. නටපුවම අනිත් ළමයි සේරම පහුවදා ගිහිල්ලා වයිස් චාන්සලර්ට කිව්වා ප්‍රොෆෙසර් මල්කාන්තිට මේක මේ මෙඩිකල් දාලා ඉවරලා ගෙදර ඉන්නවා. මෙන්න අද ඇවිල්ලා ඊයර ඇවිල්ලා හොඳටම අපිත් එක ඩාන්ස් කරා. එහෙනම් අපටත් ඉඳ දෙන්න මෙඩිකල් දාලා ගෙදර ඉන්න. එතකොට මෙයා මෙඩිකල් බෝඩ් එකකට කැඳෙව්වා. කැඳවපුවම මෙඩිකල් බෝඩ් එකකට කැඳෙව්වා. කැඳවපුවම ආවේ නෑ මේ ළමයා. එතකොට මේ ළමයා අයින් කරා. ඒක තමයි තෙරන් සිල්වාට තියෙන ප්‍රශ්නේ. එතන මිනිහා රිටයර් වෙලා ආවේ එතනට දරුවා එකේ දාගෙන හොඳට ඉගෙනගෙන ඉඳලා දරුවා වාස් කරපු එක තමයි තෙරන් සිල්වාට තියෙන ප්‍රශ්නේ. ඒ නිසා මම ඔබතුමාලට කියන්නේ ඇත්තටම අපේ
දැන් ඔබතුමා ડોක්ටර් පාදිනිය ගැනත් තෙරන් සිල්වා ගැනත් නිකන් පුද්ගලික බොහෝ දේවල් කිව්වනේ.
ඔව්.
හැබැයි දැන් මොකද්ද ඒ මහත්තුරුන්ට ඒක පිළිබඳව පිළිතුරු ලබා දීමට තියෙන අවස්ථාව?
නෑ නෑ ඒක පත්‍රේ කියන්න පුළුවන්.
මෙතන පාදිනියත් නෑ. ඒකට ටෙරස් සිල්වත් නෑ.
ඒකට පත්‍රේ කියන්න පුළුවන්. ඔන්න ඉතින් මට පාදිනියව හම්බෙන්න පුළුවන් ටීවී එක. මට පාදිනිය හම්බෙන්න පුළුවන් ටීවී එක. මට පාදිනිය හම්බෙන්න පුළුවන් රූපවාහිනිය. අනේ මං කැමතියි. අපේ මිත්‍රෝ පාදිනිය ඒ වගේම එයාට උදව්ත් කරලා තියෙනවා මං. ඉන්න මං කලබල වෙන්න එපා. මම මේ කියන්නේ ඇත්තටම මේ රටේ දරුව ගරු සභාපතිතුමනි 463,000 ජාත්‍යන්තර පාසල්වල ඉගෙන ගන්න. මේ දරුවෝ අපි විශ්වවිද්‍යාල වලට ගන්නෙ නැහැ. මේ දරුවෝ සේරම සල්ලිකාරයන්ගේ දරුවෝද? නැහැ සභාපතිතුමනි. හොඳ ඉස්කෝලයක් හම්බෙන්නේ නැචන අම්මලා තාත්තලා ණය වෙලා රත්තරන් බඩු ගස් තියලා ඉඩම් ගස් තියලා දරුවා ඉන්ටර්නැෂනල් ස්කූල් එකකට දානවා. ඒ දරුවා පිට යවන්න සල්ලි නැහැ. අපි මේ දරුවන්ට මේ රටේ අවස්ථාවක් ලබා දීම වැරදිද? මම කියන්නේ නුවර එළියේ ළමයා මේ සැරේ B2යි ඒ දරුවට C1යි. ඒ දරුවා මෙඩිකල් කොලෙජ් හවු වෙනවා. හැබැයි ඒ දරුවා එක කාමරේ පාඩම් කරපු නුවර දිස්ත්‍රික්ක ළමයා A2යි B1යි. ඒ දරුවා හවු වෙන්නේ නැහැ. ඒ දරුවා හවු වෙන්නේ නැහැ. සයිතම් එකේ ක්වොලිටි ගැන කතා කරනකොට මම කියන්න කැමති මේ අපි විශ්වවිද්‍යාල මෙඩිකල් කොලෙජ් වලට ළමයි ගන්න ක්‍රම තුනකට මෙතනින් ඉවර කරමු. එක නෑ පා ආ විනාඩි 2ක් තුනක් හරි. ගන්න ක්‍රම තුනකට එකක් තමයි 140ක් ගන්නවා අපි ලකුණු වලින්. ඒ තුන එනවා. අපි 155ක් ගන්නවා දිස්ත්‍රික් කෝටා ගැටේ. සභාපතිතුමනි කිලිනොච්චේ මන්නාරමෙන් S3 ඇතුල් වෙනවා මඩ කලපු වෛද්‍ය විද්‍යාලේ. ඊළඟට තව පහක් ගන්නවා අනුර මන්ත්‍රීතුමනි තව පහක් ගන්නවා අති දුෂ්කර කියලා. ඒක මේ ළමයිට දෙන අවස්ථාවක්. හැබැයි සයිතම් එකට වැඩ තුනයි සම්මාන දෙක නැතුව ඉල්ලුම් පත්‍රයක්වත් පිළිගන්නේ නැහැ බාරගන්නේ නැහැ මේක තමයි ඇත්ත ඒ නිසා ගරු සභාපතිතුමනි මම අවසාන වශයෙන් ඔබතුමාට කියනවා මට විනාඩි 5ක් දුන්න නිසා අපි මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අරගෙන බලන්න මේ මේක නේෂනල් හයිඩ් මේ මම හදපු එක නේෂනල් හයිඩ් එජුකේෂන් ස්ට්‍රැටජික් මැනේජ්මන්ට් ප්ලෑන් ඔෆ් ශ්‍රී ලංකා මේක ලියලා තියෙන දේ බලන්න ගරු සභාපතිතුමනි to be an international hub of excellence in higher education by 2020 අපිට ඕනකම තිබ්බා විදේශ දරුවෝ මේ විශ්වවිද්‍යාලවලට ගේන්න මම ඔබතුමාලට කියන්න කැමති අපි පටන් ගත්තා විදේශ දරුවන්ට ලංකාවේ ශිෂ්‍යත්ව දෙන ක්‍රමයක් මේක අරගෙන බලන්න මේකේ තියෙන ශ්‍රී ලංකන් ගවර්න්මන්ට් ස්කෝලර්ෂිප් ෆෝ ෆොරීන් ස්ටුඩන්ට්ස් අපි පටන් ගත්තා මහින්ද රාජපක්ෂ යුගයේ අපි පටන් ගත්තා මේක මේ අපි හබ් එකක් කරන්න ආසියාවේ අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් කරන්න පටන් ගත්තා ඊකේ අපි බලන්නේ ඔබ්ජෙක්ටිව් By increasing the access to state universities from 22,000 to 25,000. Now we have 27,000. Then that is 30,000. 50,000. Increasing the access of non-university higher education from 4,900 to 6,000. Now we have 10,000. 15,000. We have planned. By increasing the access through the national online distance education through 1,500 to 5,000. Meva tamai. Objective 2. Deveni aramuna garu Andru Kumar Dishanakan facilitate the non-state higher education. Sector to expand the access through the academic stream to reach the annual intake to be 10,000 by 2050. Meka tamai api kare. Ekar nisa tamai api engineer upadhi pirinamana patamala. පිරිනමන ආයතන 8කට උපාධි ප්‍රදානය දුන්නේ ඒ නිසා තමයි අපි සාහිත්‍යමයකට දුන්නේ අපි උත්සාහ කරා බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාලයක් ගේන්න බ්‍රිතාන්‍ය විදේශ ඇමතිවරයා මගෙත් එක්ක ගිහිල්ලා මීරිගම මුල් ගල තිබ්බා ලක්ෂ 100ක් අපිට දුන්නා බැසිල් රාජපක්ෂ ඇමතිතුමා හැබැයි ඒ කට්ටිය ආවේ නැහැ මානව හිමිකම් ප්‍රශ්න නිසා එතන බෝඩ් ඔෆ් ගවර්නර්ස් විරුද්ධලා ඒකට ගේන්න බැරි වුණා අපි ගෙන්නවා ඉන්දියාවේ මේ මොකද්ද මේ මණිපාල් විශ්වවිද්‍යාල අපි අක්කර 90ක් දුන්නා මේ මේ කටුනායකී අකර 90ක් දුන්නයි මණිපාල් කිව්වා we'll see what happened මාළවේ සයිතම් එහෙම තමයි එයා නැවතුනේ එනිසා ඇත්තටම මේ රටේ ඒ තුන අරගෙන වෛද්‍ය විද්‍යාව හදාරන්න බැරි දරුවෝ නුවර දිස්ත්‍රික්කේ ඉන්නවා කොළඹ දිස්ත්‍රික්කේ ඉන්නවා ගම්පහ දිස්ත්‍රික්කේ ඉන්නවා ගාල්ල දිස්ත්‍රික්කේ ඉන්නවා මාතර දිස්ත්‍රික්කේ ඉන්නවා මේ දරුවන් සල්ලි නැති වෙන්න පුළුවන් බැංකු ලෝන් එකක් දෙයි දැන් ඉංජිනේරු දරුවෝ හුඟක් දෙනකොට බැංකු ලෝන් එකක් දෙනවා ලක්ෂ 15 20 බැංකුවලින් ලෝන් දෙනවා ඉංජිනේරු ශිෂ්‍යයන් වෛද්‍ය ශිෂ්‍ය ලෝන් එකක් ගයි ලෝන් එකක් අරගෙන යයි ශිෂ්‍යත්ව දෙයි නොයිකුත් බැංකු ආයතන මූල්‍ය ආයතන ළමයිකට දෙන්නකොට ශිෂ්‍යත්ව දෙයි ඒ නිසා ලංකාවේ කරුණා කරලා පිටරට යන්න සල්ලි නැති එහෙත් සාමාන්‍ය පන්තියේ දරුවෙකුට ශිෂ්‍යත්වයක් අරගෙන හරි බැංකුවේ ණයක් අරගෙන හරි වෛද්‍ය විද්‍යාලයක මෙහෙ ඉගෙනගෙන වෛද්‍යවරයෙක් වෙන්න තියෙන නිදහස නැති කරන්න එපා ඒක තමයි අධ්‍යාපනයේ නිදහස කියන්නේ හැබැයි ඒ ගමන් අපේ ඇමතිතුමා මෙතන ඉන්නවා අපි සබරගම ඉක්මනින් වෛද්‍ය පීඨේ පටන් ගන්නවා අපි වයඹ වෛද්‍ය පීඨේ ඉක්මනින් පටන් ගන්නවා අපි මේ ඌව වෙල්ලස වෛද්‍ය පීඨේ ඉක්මනින් පටන් ගන්නවා මේ රජයේ විශ්වවිද්‍යාල ඒ නිදහස් අධ්‍යාපනය අපි පුළුවන් තරම් දියුණු කරනවා නමුත් ඒ ගමම්ම අපි හිතන්නේ ආසියාවේ දරුවන්ට හොඳ අධ්‍යාපන මධ්‍යස්ථානයක් ඇරෙට මේ ලංකාව දියුණු කරන්න පුළුවන් අද ස්ලිට් එකේ දරුවෝ 300 ගණක් ඉන්නවා විදේශ දරුවෝ අද සයිතම් එකේ දරුවෝ 70 ගණක් ඉන්නවා විදේශ දරුවෝ අද මේ කොහොද අපේ කොතලාවල එකේ දරුවෝ 100ක් විතර ඉන්නවා විදේශීය දරුවෝ ගොඩක් මෙහෙට ඉගෙන ගන්න එනවා ඒක හොඳ අධ්‍යාපන මධ්‍යස්ථානයක් බවට පත් කරන්න තියෙන ඉඩකඩ අවුරන්න එපා වහාම මම කියන්නේ මේ සයිතම් එකට අධිකරණ තීන්දුව ඉතා පැහැදිලි ඉතින් අධිකරණ තීන්දුව පිළිබඳ විශ්වාසයක් නැත්නම් අපේ රමේෂ් මන්ත්‍රීතුමා වගේ අයට යන්න පුළුවන් ශ්‍රේෂ්ඨ අධිකරණයටයි යනවා කියලා තීන්දුව අරගෙන කරපාගෙන ඉන්න යන්න මේ නීතිය හරි පැහැදිලි මේ නීතියට හොර කරන්න බෑ ඒ නිසා සයිතම් විද්‍යාලයේ දරුවන්ට වෛද්‍යවරු හැටියට මේ රටේ ලියාපදිංචි වීමට තියෙන සුද්ධ අයිතිය හෙලා දකින්න එපා විරුද්ධ වෙන්න එපා කියන කින් මන් යන්නේ
Thank you, ගෞරව ශ්‍රීධර.
ගෞරව குழுக்களின் பிரதி தவிசாளர் அவர்களே இன்றைய தினம் இந்த சைட்டம் தனியார் மருத்துவக் கல்லூரி தொடர்பான விவாதத்திலே ஒரு உலகத்திலே இன்றைய போக்குகளின் அடிப்படையில் தனியார் மருத்துவங்களுடைய தனியார் துறை கல்வியினுடைய வளர்ச்சிகள் மிக முக்கியமான பாத்திரங்களை வகித்து கொண்டிருக்கின்றன. ஆனால் அவ்வாறு தனியார் துறை கல்வியும் தனியார் துறைகளை நாடிய மாணவர்களுடைய கல்வித்துறை வளர்ச்சிகள் இருக்கின்ற பொழுதும் இந்த மாணவர்களுடைய கல்வியை ஒரு வியாபார பொருளாக முதலாளிகளின் சொத்தாக மாற்றுகின்ற நடவடிக்கைகள் இந்த நாட்டில் மிக மோசமாக நடைபெற்று கொண்டிருப்பது கவலை அளிக்கின்றது. சைட்டம் என்கிற நிறுவனம் எவ்வாறு உருவாக்கப்பட்டது, அது என்ன அடிப்படை தேவைகளோடு உருவாக்கப்பட்டது, அதனுடைய உருவாக்கத்தினுடைய காலம் என்ன, இந்த விடயங்களை நாங்கள் கருத்திலே கொள்ள வேண்டும். சைட்டம் உருவாக்கப்படுகின்ற பொழுது சொல்லப்பட்ட விடயங்கள் இன்ஃபர்மேஷன் அண்ட் டெக்னாலஜி, மேனேஜ்மெண்ட் அண்ட் ஃபினான்ஸ், என்ஜினியரிங், நர்சிங், லாங்குவேஜஸ், ஹெல்த் சயின்ஸ், மெடிக்கல் டிகிரி ப்ரோக்ராம் நாட் இன்க்ளூடட் என்ற வார்த்தைகளோடு தான் இந்த சைட்டம் என்கிற நிறுவனம் ஒரு மருத்துவத்திற்காக இந்த நாட்டிலே வேறு துறைகளை சொல்லி, மருத்துவம் தவிர்ந்த வேறு துறைகளை சொல்லி ஆரம்பிக்கப்பட்டிருக்கிறது. அவ்வாறு ஆரம்பிக்கப்பட்ட இந்த சைட்டம் நிறுவனம் இப்பொழுது மருத்துவத்தை வழங்குகின்ற பொழுது கடந்த 9 ஆண்டுகள் இந்த கல்லூரியினுடைய செயல்பாடுகள் நடைபெற்று கொண்டிருக்கின்றன. இவ்வாறு நடைபெறுகிற பொழுது பல பொய்கள் சொல்லப்பட்டிருக்கிறது, பல தவறான விளம்பரங்கள் செய்யப்பட்டிருக்கிறது, பல மாணவர்கள் சில வேளைகளில் தவறான வழிக்கு கொண்டு செல்லப்பட்டிருக்கக்கூடும். ஆனால் ஒரு நாட்டிலே சுகாதாரம் மிக மிக முக்கியமானது. அதிலும் அந்த நாட்டிலே வாழுகின்ற மக்களுடைய தேகாரோக்கியமும் அவர்களுடைய வாழ்க்கையினுடைய அந்தஸ்தும் பேணப்பட வேண்டுமானால் அந்த நாட்டினுடைய சுகாதாரம் மிக பிரதானமானதாக கருத்திலே எடுக்கப்பட வேண்டும். இவ்வாறான ஒரு சுகாதாரத்தை பேணுகின்ற இந்த நாட்டிலே ஒரு தனியார் மருத்துவக் கல்லூரி பணத்தின் அடிப்படையில் வைத்தியர்களை உற்பத்தி செய்ய முடியுமென்றால் பல ஏழை மாணவர்கள் மருத்துவத்துறை பற்றி நினைக்க முடியாத சந்தர்ப்பங்கள் உருவாக்கப்படும். குறிப்பாக இங்கே எனக்கு முன் பேசிய கௌரவ அமைச்சர் அவர்கள் சொன்னார், நுரலியாவிலே, கண்டியிலே, இலங்கையின் பல மாவட்டங்களில் 3A எடுத்த மாணவர்கள் மருத்துவக் கல்லூரிக்கு போக முடியாமல் இருக்கிறார்கள் என்று. ஆனால் அவ்வாறான மாணவர்களில் அடுத்த புள்ளி நிலையில் உள்ளவர்களை இவ்வாறான மருத்துவக் கல்லூரிகளை ஆரம்பித்து அந்த மருத்துவக் கல்லூரிகள் ஒரு பல்கலைக்கழகத்தினுடைய கல்லூரியாக இருக்க வேண்டும். அது ஒரு தனியார் பல்கலைக்கழகமாக இருந்தால் கூட பரவாயில்லை. ஆனால் அது இல்லாமல் ஒரு தனியார் நிறுவனமாக இதனை விட குறைந்த புள்ளிகளை எடுத்தவர்களை வைத்து இந்த பணத்தின் அடிப்படையில் வைத்தியர்களை உற்பத்தி செய்கின்ற நிலைமை ஏழை மாணவர்களை மிக வெகுவாகவே பாதிக்கும். ஒரு காலத்திலே சொந்த மொழியிலே கல்வி கற்க முடியாமல் இந்த இலங்கையிலே பல பேர் இருந்திருக்கிறார்கள். தாய்மொழி கல்வி அறிமுகம் செய்த பின்னர் தான் இந்த நாட்டிலே பல்வேறுபட்ட துறைகளில் அபிவிருத்தி நடந்திருக்கிறது. நான் கூட தாய்மொழியிலே கற்க முடியாமல் போயிருந்தால், நான் பல்கலைக்கழக வெட்டுப்புள்ளிக்குள் வர முடியாமல் போயிருந்தால் சில வேளைகளில் என்னுடைய கல்வியை நான் பெற முடியாமல் போயிருக்கும். ஆகவே ஏழை மாணவர்கள் கல்வி கற்க வேண்டுமானால், அவருடைய கல்வியிலே மாற்றங்கள் கொண்டு வர வேண்டுமானால் இந்த சைட்டம் பற்றி சிந்திக்கின்ற ஒவ்வொருவரும் ஒரு வித்தியாசமான முற்போக்கு சிந்தனைகளை கொண்டிருக்க வேண்டும். நாங்கள் சைட்டத்துக்கு எதிரானவர்கள் அல்ல. ஆனால் சைட்டம் ஆரம்பிக்கப்பட்ட நடவடிக்கைகள், அதனுடைய தொடர் நடவடிக்கைகள் சரியானதா, அது கொண்டு செல்லப்படுகின்ற வழிமுறைகள் சரியானதா என்கிற விமர்சனம் பல வழிகளிலும் பல்வேறுபட்ட வழிகளிலும் காணப்படுகின்றது. பல்கலைக்கழக மாணவர்களால் இந்த கருத்துக்கள் முன்வைக்கப்படுகின்றன, ஜிஎம்ஓவினால் இந்த கருத்துக்கள் முன்வைக்கப்படுகின்றன, இதனை விட இலங்கையினுடைய பல்வேறு துறை சார்ந்தவர்களால் இந்த கருத்துக்கள் முன்வைக்கப்படுகின்றன. இலங்கையிலே 8 மருத்துவ பீடங்கள் இருக்கின்றன. இலங்கையிலே காணப்படுகின்ற மொத்த பல்கலைக்கழகங்களில் 8 மருத்துவ பீடங்கள். இந்த 8 மருத்துவ பீடங்களில் வருடாந்தம் சராசரி 2200க்கு மேற்பட்ட வைத்தியர்கள் வெளியேறி கொண்டிருக்கிறார்கள். ஆனால் இலங்கையின் 2 கோடியை தாண்டி இருக்கிற மக்களுடைய தொகைக்கு இந்த 2200 மாணவர்களில் எத்தனை பேர் இந்த நாட்டிலே இருந்து பணிபுரிகிறார்கள், எத்தனை பேர் இந்த நாட்டிலே இந்த மக்களுக்கான மருத்துவ சேவையிலே ஈடுபடுகிறார்கள் என்ற கேள்வியும் இந்த மக்களிடம் இருக்கிறது. அதேபோல கியூபா, ரஷ்யா போன்ற நாடுகளில், இந்தியா போன்ற நாடுகளில் மருத்துவ கல்வியை கற்ற பிற்பாடு இங்கே வந்து அவர்கள் இந்த மருத்துவத்துக்கான தடை நிலைபெறு சான்றிதழ்களை பெற்ற பிற்பாடு அவர்கள் மருத்துவ மாணவர்களாக மாறிக்கொள்கிறார்கள். இந்த அடிப்படைகளில் கூட இந்த கல்வியை பெற்றுக்கொள்ளுகின்ற மாணவர்களுக்கு இது எவ்வளவு தூரம் முன்னேற்றத்தை கொடுத்திருக்கிறது. இங்கே நாங்கள் அடிப்படையில் கேட்பது 8 பீடங்களாக இருக்கிற மருத்துவ பீடங்களை ஏன் அதை 12 மாற்றலாம், இந்த சைட்டம் போன்ற தனியார் நிறுவனங்களை உருவாக்கி காசுகளுக்குத்தான் கல்வியை விற்று உற்பத்தி செய்கின்ற நிலையை மாற்றி நாங்கள் பீடங்களை அதிகரிப்பதன் மூலமாக மாணவர்களுடைய அடுத்த தரங்களில் உள்ளவர்களை அதிகரிக்க முடியும். ஏன் இந்த சைட்டம் நிறுவனம் தான் குறிப்பிட்டது போல நர்சஸை உருவாக்குகிறேன் என்று இதிலே குறிப்பிட்டிருக்கிறார்கள். இலங்கையிலே இன்று தாதியர்களுக்கு மிக கூடிய தட்டுப்பாடு காணப்படுகிறது. இந்த தாதியர்களுக்கு இருக்கிற தட்டுப்பாடு அதிலும் குறிப்பாக வடகிழக்கு பகுதிகளில் ஒப்பீட்டளவிலே தாதியர்கள் மிக குறைவாகவே காணப்படுகின்றார்கள். சிங்கள மொழி பேசுகின்ற தாதியர்களை தான் அதிகமாக அங்காலே பணியிலே ஆற்ற வேண்டிய நிலைமைக்கு கூட தள்ளப்பட்டிருக்கிறார்கள். ஆகவே இந்த சைட்டம் போன்ற நிறுவனங்கள் இந்த தாதியர்களுடைய பயிற்சி நெறிகளை பல்கலைக்கழகங்கள் இந்த வைத்தியத்துறைக்கு அடுத்ததாக இருக்கின்ற இந்த தாதிய துறையிலே ஒரு நல்ல பட்டத்தை வழங்கக்கூடிய வகையிலே இதை முன்னேற்றகரமாக செய்ய வேண்டும். இவ்வாறு செய்கிற பொழுதுதான் இந்த சைட்டத்தினுடைய செயற்பாடுகள் சரியானதாக அமைய முடியும். ஆகவே வைத்திய துறை ஒரு தனியார் துறையாக மாறுகிற பொழுது அது பணத்துக்குரியதாக மாறும். வெளிநாடுகளிலே பல பல்கலைக்கழகங்கள் தனியார் பல்கலைக்கழகங்கள் தான் இந்த வைத்தியத்துறையோ அல்ல ஏனைய துறை சார்ந்த பட்டங்களை விற்பனையின் அடிப்படையில் செய்கின்றார்கள். அதற்கு ஒரு அங்கீகரிக்கப்பட்ட பல்கலைக்கழகத்தினுடைய சான்றிதழ் வழங்கப்பட்டிருக்கிறது. சைட்டத்திற்கு எந்த பல்கலைக்கழகத்தினுடைய அங்கீகாரம் இருக்கிறது? சைட்டத்துக்கு இலங்கையிலே ஏதாவது ஒரு பல்கலைக்கழகம் பொறுப்பு கூறுகிறதா அல்லது சைட்டத்துக்கு ஏதாவது ஒரு வெளிநாட்டு பல்கலைக்கழகம் பொறுப்பு கூறுகிறதா? அவ்வாறு ஒரு பல்கலைக்கழகத்தின் கீழ் இல்லாத சைட்டம் என்கிற நிறுவனம் எவ்வாறு ஒரு மருத்துவ சான்றிதழை வழங்கக்கூடிய தகுதியை கொண்டிருக்க முடியும்? ஆகவே இது ஒரு பொருத்தமற்றது. இந்த நாட்டிலே வாழுகின்ற மக்களை இருக்கக்கூடியதாக கொள்ளுகின்ற ஒரு நிலைமையை உருவாக்குகின்ற சூழல், பணத்தின் அடிப்படையில் வைத்தியர்களை உற்பத்தி செய்கின்ற ஒரு பூர்சுவாக்களின் பரம்பரை தொடர்ச்சியாக இந்த நாட்டிலே கொண்டு வரப்படுமா? ஆகவே இது ஒரு மிக மிக முக்கியமாக சிந்திக்கப்பட வேண்டும். இந்த நாட்டிலே வடக்கிலே கிழக்கிலே பட்டதாரிகள் போராட்டம் நடத்துகின்றார்கள். பட்டம் பெற்ற மாணவர்களுக்கு வேலை இல்லை. இந்த பல்கலைக்கழகங்கள் பட்டதாரிகளை உற்பத்தி செய்கின்றன. அவர்கள் வெறும் பட்டதாரிகளாகவே மாறிப்போகிறார்கள். பட்டம் பெற்று வெளியிலே வருவதற்கு அடுத்த நிலை என்ன? அவருடைய அடுத்த செயல்பாடு என்ன? அவர் தன்னுடைய தொழிலையோ அல்லது தன்னால் இருக்கக்கூடிய ஒரு நிலையோ அடையக்கூடிய வகையில் ஒரு தனியார் துறையையோ அரச துறையோ நாடக்கூடிய அளவிற்கு தொழில் வாய்ப்புகள் அங்கே சொல்லப்பட்டிருக்கிறது. இந்த யாழ்ப்பாணத்தினுடைய கச்சேரிக்கு முன்பாக பல நாட்களாக அதிலேயே உணவருந்தி உண்ணாவிரத போராட்டத்திலும் தங்களுடைய நேரடி எதிர்ப்பு போராட்டத்திலும் பட்டதாரிகள் போராட்டம் நடத்தி கொண்டிருக்கிறார்கள். 4-5 வருடங்களை கடந்து பட்டம் பெற்று கடந்தும் வேலை இல்லாதவருடைய நிலை. இது கிழக்கு மாகாணத்திலும் தொடர்கிறது, வடக்கு மாகாணத்திலும் தொடர்கிறது, இலங்கையினுடைய ஏனைய பகுதிகளிலும் இந்த மாணவர்கள் போராட்டத்தில் ஈடுபட்டிருக்கிறார்கள். ஆகவே நாடு பட்டங்களை பெற்றவர்களை இந்த நாட்டினுடைய புத்திஜீவிகளை கல்வியாளர்களை எவ்வாறு கருதுகிறது? இவர்களுக்கு என்ன வழங்கலாம் என்று இந்த நாடு சிந்திக்கிறது? இதற்கான திட்டம் என்ன? நாட்டினுடைய அபிவிருத்தி என்பது ஒரு அடிப்படை கல்வியினுடைய மைய புள்ளியிலிருந்து தொடங்குகிறது. ஆனால் இங்கு வழங்கப்படுகிற கல்வி நல்லது ஆரோக்கியமானது என்று நாங்கள் பேசுகிறோம். அவ்வாறான கல்வி இந்த நாட்டிலே வாழுகின்ற ஏனைய அடுத்த பரம்பரைக்கு என்ன சந்தர்ப்பத்தை கொடுக்கிறது என்பதை நாங்கள் பார்க்க வேண்டும். ஆகவேதான் இன்று யாழ்ப்பாணத்திலே கச்சேரிக்கு முன்பாக இருக்கின்ற பட்டதாரிகளுடைய நிலையையும் கிழக்கு மாகாணத்திலே உண்ணாவிரதம் இருக்கின்ற பட்டதாரிகள் இலங்கை பூராக தங்களுடைய வேலைகளுக்காக போராட்டம் நடத்துகின்ற இந்த பட்டதாரிகளையும் அரசாங்கம் கவனத்தில் எடுக்க வேண்டும் என்பதையும் நான் இந்த இடத்திலே பதிவு செய்கிறேன். மிக முக்கியமாக சைட்டம் நிறுவனம் உடனடியாகவே ஒரு முடிவுக்கு வர வேண்டியது. இது வெறுமனே ஒரு ஆய்வுக்குரிய விஷயம் அல்ல. இந்த சைட்டத்தின் ஊடாக இருக்கின்ற மாணவர்கள் பாதிக்கப்படக்கூடாது, அவர்களை தெருவிலே விட வேண்டும் என்று நாங்கள் சொல்லவில்லை. ஆனால் அவர்கள் ஒரு பல்கலைக்கழகத்தோடு இணைக்கப்படலாம், அல்லது சைட்டம் ஒரு தனியார் பல்கலைக்கழகமாக ஆக்கப்பட வேண்டும், அல்லது சைட்டம் இலங்கையிலே இருக்கிற பல்கலைக்கழகத்தின் பீடமாக மாற்றப்பட வேண்டும். ஒரு நிமிஷம். அவ்வாறு மாற்றப்படுகிற பொழுது அதனுடைய பெறுமதி அதிகரிக்கப்படும், அதனுடைய கல்வித்தரம் அதிகரிக்கப்படும். அந்த கல்வித்தரத்தினூடாக அவருடைய மருத்துவ துறை சார்ந்த சான்றிதழ் ஒரு பெறுமதிக்குரியதாக மாற்றப்படும். அந்த நிலையை உருவாக்கப்பட வேண்டும். ஆகவேதான் சைட்டம் என்பது எங்களுடைய மக்களுக்கு, நாங்கள் இங்கிருக்கின்ற இந்த நாட்டின் மாணவர்கள் வெளிநாடுகளில் கோடிக்கணக்கிலே பணம் கொட்டி படித்து வருகின்றவர்களுக்கு இங்கு ஒரு பிரைவேட் மெடிக்கல் காலேஜ், இங்கு இருக்கிற ஒரு தனியார் மருத்துவக் கல்லூரியினூடாக கல்வி வழங்க வேண்டுமானால் அதற்கு ஒரு உத்தரவாதம் ஒரு பல்கலைக்கழகத்தின் ஊடாக வழங்கப்பட வேண்டும் என்பதை வலியுறுத்தி நிறைவு செய்கின்றேன்.
நன்றி. ஒன்றபல் லக்ஷ்மண் கிரியல்.
கரு நியோஜக சபாபதி மங்கிதானே மீ பிரச்சனைக்கு பார்லிமெண்ட்டு சேன கத்தா கலத்தி ஏனோ விசேஷம் அது எஸ்பிதி சாரணக்க மெத்துவா கதாக்கிறோம் பசி அத்தவசியம் மட்ட கதாக்கிறந்தேன்னே முக்கது இதுபாத்தமாக மிக நிர்மாத்திருவரையா ஏக்கா பாக்கி இத்துபாடு விவாதம் ஆரம்பக்கிறன்னு கிவே கரிசா முக்கது இதுபா அப்பிட்டோட ஹோதை தண்ணா மிக ஆரம்பக்கிறப்பு விதியை கி முகது இது மேக கியாண்டு காலே பட்டங்கத்தே மேக பட்டங்கான்னு கூட கரு නියෝජකාරක සභාපතිනි කවුරුවත් විරුද්ධ වුණේ නැහැ. ඔබතුමා හැබැයි මේ වගේ වීදි සටන් කරලා පාරට බහැලා මේ වගේ විරෝධතාවද? කවුද විරුද්ධ වුණේ මේ වගේ? නිහඬ සමහර කට්ටිය නිහඬ විරුද්ධ වෙන්නේ නැති මම දන්නවා ජනතා විත් පෙරේරුණ මේ පාර්ලිමේන්තුව කතා කරලා විරුද්ධව. මමත් අහගෙන හිටියා. නමුත් මේ වගේ පාරට බහැලා මේ විශ්වවිද්‍යාල පද්ධතිය සම්පූර්ණයෙන්ම අක්‍රිය කරලා මේක පිටිපස්ස තියෙන මේ සයිටම් එක නෙමෙයි මේක දේශපාලන. ඉතාවත් පැහැදිලි. දැන් ප්‍රමිතිය ගැන කතා කරනවා. මේ සයිටේ ළමයිගේ ප්‍රමිතිය. දැන් ඒ අය මම පීඨාධිපතිවරු ගෙන්නුවා ගරු අනුමන්ත්‍රීතුමා. ගෙනල්ල මම ඈතක සාකච්ඡාවට දෙකක් පැවැත්තුවා. ඒ අය කැපතුණා මේ ළමයින්ට වෛද්‍ය සභාවෙන් සකස් කරලද විභාගයට ඉඳ ගන්න දෙන්න පීඨාධිපතිවරු කැපතුණා. ළමයි කැමති. සයිටම් එකේ අවසන් ෆයිනල් ඩිග්‍රී එක පාස් කරලා තියෙන ළමයි කැමති SLMC එකේ ලයිසන්සිං එක්සෑම් එකට ඉඳ ගන්න. ඔබතුමාට සහාය දෙන්න දෙනවා දෙකට. ද ප්‍රවිතියන කියන්නේ මේ ළමයිට වැඩ බෑ බෑ අය දන්නේ නැහැ. හා
එක පළවෙනි එක සයිටම් කියන ආයතනයේ මුළුමනින්ම අහෝසි වෙන තත්වයක් ඇතුලේ ඇතුලේ ඉන්න ළමයිට සාධාරණ කිටු කිරීම සඳහා අවශ්‍ය වෙන එකගතාවයකට අපිට කවටත් සාකච්ඡා කරලා එන්න පුළුවන්. ඕක තමයි අපි එක.
ඒකෙන් පේනවනේ මේක ළමයින්ගේ ප්‍රවිතිය නෙමෙයි මෙතන ප්‍රශ්න වෙලා තියෙන්නේ. ළමයි විභාගයේ ඉඳ ගන්න ළමයි විභාගයේ අවසාන විභාගයේ ඉඳ ගන්න සූදානම් නම් ඇයි ඒකට විරුද්ධ වෙන්නේ? ඒකෙන්ම පේනවා මේක ප්‍රවිතිය නෙමෙයි. මේක පිටිපස්සේ දේශපාලනේ තියෙන්නේ. සම්පූර්ණ දේශපාලනේ. සම්පූර්ණ දේශපාලනය. මොකද මැතිවරණ දෙකක් පැරදීලා ජනාධිපතිවරණය පාර්ලිමේන්තු මැතිවරණ දෙකක් පැරදීලා සභාරායට දරා ගන්න බෑ මේ පරාජය. මේ පරාජය බාර ගන්න බෑ. එක්සත් ජාතික පක්ෂය ගැන කියනවා නම් අපි තමයි නිදහස් අධ්‍යාපනය ආරම්භ කරුවේ. එක්සත් ජාතික පක්ෂය තමයි නිදහස් අධ්‍යාපනය ආරම්භ කරුවේ. එම නිසා පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් පොඩ්ඩක් ඉන්න. හරි 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 මං කියන්නම් මං කියන්නම් මං කියන්නම් ඕගොල්ලෝ පටන් ගත්ත කියලා. හරි ඕගොල්ලෝ ඕගොල්ලෝ පටන් ගත්තේ. එම නිසා නිදහස් අධ්‍යාපනය කියන්නේ මොකද්ද කියලා අපි උගන්නන්න දෙයක් නැහැ. අපි තමයි දරුවන්ට පාසල් පොත් දුන්නේ. අපි තමයි යුනිෆෝම් දුන්නේ. අනිත් එක මේ නව රජයේ බලයට පත් වුණායින් පස්සේ
honorable අනුරද දේශනායක
එක්සත් ජාතික පක්ෂය මම දන්න විදිහට පිහිටෙව්වේ 1947 නිදහස් අධ්‍යාපන 46 නිදහස් අධ්‍යාපන පනතාවේ 45 එතන කොහොමද පුතුමාලා
CWW කන්නගර මැතිතුමා
නෑ මම මේ කියන්නේ
එතන එක්සත් ජාතික පක්ෂය කන්නගර මැතිතුමා එක්සත් ජාතික පක්ෂය පතාගේ යෝධෙක් එතුමා පතාගේ යෝධෙක් පතාගේ යෝධෙක්
හොන්ඩරබල් මිනිස්ටර් විජේදාස
ගරු මන්ත්‍රීතුමා
සේනා රාජපක්ෂ
ගරු ලක්ෂ්මණ මහත්තයා ගරු සභාපතිතුමනි
මේ අය පිළිගන්නේ නැතු වුණාම අද රටේ තියෙන මතය ඒකයි. විශේෂයෙන් මම කියන්න ඕන
honorable minister
මේ රජයේ බලයට පත් වුණාන් පස්සේ විශ්වවිද්‍යාල ශිෂ්‍යින්ට
ගරු ඇමෙදිතුමා
සියලු පාසුකම් අපි ලබා දීලා තියෙනවා.
ගරු ඇමෙදිතුමා honorable ඇමෙදිතුමා අර වැතපරයක් දෙන්න පොඩි පැහැදිලි කිරීමක් කරන්න. ගරු සභාපතිතුමනි අපි අනුරේ කුමාර දිසානායක මහත්තයා කිව්වාගේ නිදා සත්‍යාපන පනත 45 ගෙනාපු එක ඇත්ත. නමුත් ආචාර්ය CWW කන්නංගර මැතිතුමා 1946 එක්සත් ජාතික පක්ෂයේ පටන් ගන්නකොට ඒ සමාජිකෙක් විදියට 1948 එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කරලා පරාද වෙලා 1952 නැවත තරඟ කරලා නැවතත් දිනුවා. එතුම දිගටම එක්සත් ජාතික පක්ෂයේ සමාජිකෙක් විදියට ඉඳන් තමයි ඒ කටයුත්ත කළේ.
ගරු නියෝජකාරක සභාපතිතුමනි
ડોક્ટર නලින්ද
මගේ වෙලාව ගන්නවා ප්ලීස්.
ડોક્ટર ගරු CWW කණ්ණංගර මැතිතුමා මම නියෝජනක දිස්ත්‍රික්කෙන් තමයි ආවේ. තමුන්නාන්සේලා මතුකම ආසනෙන් ඇතුමා පැරද්දුවා. පරද්දලා 52 අගලවත් ආසනෙන් දිනුවාට පස්සේ
honorable minister you continue
අර නියෝජකාරක සභාපතිතුමනි මේ යාපාලන රජයේ බලයට පත් වුණාන් පස්සේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට අවශ්‍ය සියලු පාසුකම් අපි ලබා දීලා තියෙනවා. 2018 වෙනකොට නේවාසිකාගාර පාසුකම් අපි සියල්ලම ලබා දෙනවා. අපි ශිෂ්‍ය දීමනා වැඩි කරලා තියෙනවා. බර්සරි වැඩි කරලා තියෙනවා. අපි Wi-Fi iPad අරන් දීලා තියෙනවා. ඉතින් අවශ්‍ය පාසුකම් ඔක්කොම අපි ලබා දීලා තියෙනවා.
දැන් මේ ශිෂ්‍යයන්ට ප්‍රශ්නයක් නැහැ. එම නිසා අපි මේ ළමයින්ට කියනවා මේ අතරබං වෙන්නේ නැතුව 71ෙත් ළමයි අතරබං කෙරුවා 89ෙත් අතරබං කෙරුවා. අපි කියනවා අතරබං කරන්න අතරබං වෙන්නේ නැතුව 71 අපේ ළමයි අතරබං කළා 89 අතරබං කළා දැන් ප්‍රමාදය ගැන අහනවා. ඇයි ප්‍රමාදය ගැන අහනවා. එම නිසා අනිත් එක මේ ගැනද පාර්ලිමේන්තුවේ කතා කරලා වැඩක්ද? මේකේ නඩු තීන්දුවක් දීලා තියෙනවා. නඩු තීන්දුවක් දීලා තියෙනවා. සයිටම් එක අධිකරණයෙන් පිළිහරන් තියෙනවා. අධිකරණ තීන්දුව අපි ඉදිරිපත් කෙරුවා. ඒ කාලේ ඔබතුමාලා කිව්වා අධිකරණ තීන්දුව පිළිගන්නේ නැහැ කියලා. අධිකරණ තීන්දුව පිළිගන්නේ කියලා උසාවියෙන්ද කිව්වා. දැන් පිළිගත්තාට පස්සේ මොකද කරන්නේ? මේක දේශපාලනය බංකොලොත් වෙලා බංකොලොත් දේශපාලනය තමයි මේ විශ්වවිද්‍යාල ශිෂ්‍යව අල්ලගෙන අහිංසක දරුවෝ. මම මේ දරුවන්ට කියනවා මේ අයගෙන් මිදිලා නැවතවරක් විශ්වවිද්‍යාලය කටයුතු ආරම්භ කරන්න කියලා මම අපේ මේ දරුවන්ගේ ඉල්ලීමක් කරනවා. අනිත් එක අද පාරට ඇදලා දාලා තමුන්නාදලට මොකද තියෙන අයිතිය මේ ප්‍රවාදය ගැන කතා කරන්න? කීසරයක් දරුවෝ පාරට ඇදලා දැම්මද? මොන අයිතිය තියෙන්නේ? අනිත් එක ගරු බුලාසේනාර උඩ බන්තිතුමි මෙතුමා දිත්‍යානුකූල භාවය ගැන කිව්වා, ප්‍රමිතිය ගැන කිව්වා. මේ ඔක්කොම උසාවියේ කරුණු පැහැදිලි කරලා දින නමයක් ගරු නියෝජ්‍ය කාර්යක සභාපතිනි මම මෙයාට කියනවා නඩු තීන්දුව කියවන්න කියලා. පිටු 35ක් තියෙනවා. අද ඔබතුමා ඉදිරිපත් කරපු කරුණු අධිකරණයේ ඉදිරිපත් කෙරුවා. ප්‍රමිතිය ගැන, නීත්‍යානුකූල භාවය ගැන ඉදිරිපත් කෙරුවා. ඔබතුමා කියවන්නකෝ, ඔබතුමා නඩු තීන්දුව කියවන්නේ නැහැ. GMO-ගේ මහත්වරු තියමාව හම්බුණා, නඩු තීන්දුව කියවන්නේ නැහැ. නඩු තීන්දුවේ පැහැදිලිව දෙපැත්තක් තියෙනවා. ඉතින් අධිකරණ තීන්දුව පිළිගන්නේ නැත්නම් මොකද්ද අවසන් නිගමනය වෙන්න ඕන? මේ තාම නෑ කියලා. ඉතින් ඒක තමයි ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කරන උනම් ගරු නියෝජ්‍ය කාර්යක සභාපතිතුමනි, ඒ අභියාචනය අහනකම් විශ්වවිද්‍යාල අපි නැවත යථා තත්ත්වයට පත් කරමු. ඇයි මේ දරුවෝ පාරට ඇදලා දාන්නේ? අභියාචනයක් ඉදිරිපත් කරන උනම් ඒ අභියාචනයට අවසන් තීන්දුව ලැබෙන තුරු අපි විශ්වවිද්‍යාල ආරම්භ කරමුකෝ. ඔබතුමාලා සහයෝගය දෙන්නකෝ. අනිත් එක ඒක දැන් මේ නඩු තීන්දුව තියෙනවා ගරු නියෝජ්‍ය කාර්යක සභාපතිතුමනි. පසුගිය ආණ්ඩුව කාලේ කොතලාවල ආරක්ෂක පීඨයේ දැන් මේගොල්ලෝ මේ ආරක්ෂක පීඨයේ වෛද්‍ය විද්‍යාලය පටන් ගත්තා. ආරක්ෂක පීඨයේ මේ නඩු තීන්දුව තියෙන ඔබතුමා කියවන්න 28 වෙනි පිටුවේ. මෙන්න මේ 29 වෙනි පිටුවේ when considering the two reports referred to above it appears that one report has been made after inspecting citem and the other after inspecting KDU but two different standards. ප්‍රමිති දෙකක් පාවිච්චි කරලා තියෙනවා කියලා මෙඩිකල් කවුන්සිල් එක. Two standards. අනිත් එක කොතලාවල ඩිෆෙන්ස් එකේ වෛද්‍ය පීඩේ පටන් ගන්නකොට ඉස්පිරිතාලයක් තිබෙද්ද? මේ නඩු තීන්දුව කියනවා ඉස්පිරිතාලයක් නැතුව වෛද්‍ය සභාව කොතලාවල ඩිෆෙන්ස් ඇකඩමිගේ වෛද්‍ය විද්‍යාලය පිළිගත්තා. ඒ මොකද ආරක්ෂක ලේකම්වරයාට බයයි. ඕක තමයි ආරක්ෂක ලේකම්වරයාට බය තමයි ඒකට කැමැත්ත දුන්නේ. ඒක ප්‍රසිද්ධ රහසක්. අනිත් එක හිටපු ජනාධිපතිතුමා දැන් ඔබතුමාලා කෑ ගන්නවා හිටපු ජනාධිපතිතුමා ශිෂ්‍යත්ව 10ක් දුන්නා. සයිටම් එකට ශිෂ්‍යත්ව 10ක් දුන්නා. එතකොට ඒක හොඳයි. එතකොට හොඳයි. මිලියන 600ක් සල්ලි දුන්නා. මිලියන 600ක් සල්ලි දුන්නා ලංකා බැංකුවෙන්. නායකරු දුන්නනේ. දැන් කියනවා නිත්‍යානුකූල නැහැ කියලා. ලැජ්ජයි. අනිත් එක මේ අවස්ථාවේදී මට කියන්න තියෙන්නේ අපි දැන් මෙහෙම වාද විවාද උඩට ගරු නියෝජ්‍ය කාර්යක සභාපතිතුමනි දෙපැත්තෙම අපි එක්කව වෙලා මේ ළමයින්ගේ ජීවිත අපි සුරක්ෂිත කරමු. ඇයි මේ පාරට ඇදල් දාන්නේ?
තුමනි, ඔබතුමා අධ්‍යාපන අමාත්‍යවරය හැටියට විශ්වවිද්‍යාල ළමයි විශාල ප්‍රමාණයක් දැන් අධ්‍යයන කටයුතු අත්හැරලා තියෙනවා. මේක උද්ඝෝෂණ නිරත වෙනවා. ඔබතුමාගේ වගකීම එක විසඳන එක ඔබතුමා පූර්ව නිගමනයක සයිටම් පාර්ශ්වය ඉඳගෙන ඔබතුමා මෙතන කොතනකවත් අනිත් පාර්ශ්ව ගැන වචනයක්වත් නැහැනේ. ඔබතුමා නිකන් මෙතන නෙවිල් පනාන්දු වාඩි වුණා වගේනේ. මම කියන්නේ
මම එකක් කියන්නම්. මම නෙවිල් ෆර්නැන්ඩෝ මහත්තයාට අවුරුදු 10 කින්වත් කතා කරලා නැහැ. මම එකක් කියන්නම්. නෙවිල් ෆර්නැන්ඩෝ මහත්තයත් එක්ක ඒතොර තබුන්නාතිලාට වගේ කීමක් දැද්ද මේ අවුස්සලායට? අවුස්සනායට වදකාගාර පවත්තනායට පුළුවන්ද? වදකාගාර පවත්තනායට පුළුවන්ද ආණ්ඩුව මෙහෙවන්න? අමාත්‍ය ඇමතිවරු මෙහෙවන්න? වදකාගාර මේගොල්ලෝ තමයි රට හදන්නේ. වදකාගාර පවත්තගෙන යන අය ඇමතිවරු හදන්නේ මේගොල්ලෝ. ගරු නියෝජකාරික සභාපති තුමනි පේරාදෙණියේ වදකාගාරයේ මෙහෙවපු ශිෂ්‍යයන්ගේ වයස අවුරුදු 32යි. දැන් 32 years old. විශ්වවිද්‍යාලයේ අවුරුදු 12ක් ඉඳලා පාස් වෙන්නේ නැතුව මේගොල්ලගේ එකම රැකියාව අලුතෙන් ශිෂ්‍යයන්ට නමකවද දෙන එක. ඒ ශිෂ්‍යය ඔක්කොම අවුරුදු 30ට වැඩි. ඕලා ඔව 30. මොකද්ද මේගොල්ලෝ කරන්නේ? මේගොල්ලෝ දේශපාලනය කරනවා. මේගොල්ලෝ නීතිය ක්‍රියාත්මක කරන්නේ කොහොද? අවනීතියනේ සමහර දේශපාලන පක්ෂවල ව්‍යවස්ථාවේ තියෙන්නේ. අවනීතිය තියෙන්නේ. නවකවදේ විරුද්ධ වචනයක් කතා කරන්නේ? නවකවදේ විරුද්ධ එම නිසා මේ නිසා තමයි අවුරුදු 50 දේශපාලනය කරලත් තාම මන්ත්‍රීවරු 4යි 5යි ආවේ. ධනමතයක් නැහැ. පෙරටුගාමීකටත් නැහැ. අනික් කට්ටියටත් නැහැ. ධනමතේ තියෙන්නේ ශ්‍රී ලංකා අධිදාස් පක්ෂයේ සජ්ජාති පක්ෂයේ. අපි ඒක පිළිගන්නවා. අන්න එම නිසා ශ්‍රී ලංකා අධිදාස් පක්ෂයට කියනවා අපේ මිත්‍රයන්ට අපිට සහයෝගය දෙන්න මේ තම ඕගොල්ලෝ පටන් ගත්ත කට්ටියනේ.
Honorable Minister, you have 3 minutes more.
මේක තමයි කියන්නේ ශ්‍රී ලංකා අධිදාස් පක්ෂය මේක බල දරුවා වැදුවා. දැන් අපිට තමයි මේ අලුත් දරුවා ආරක්ෂා කරන්න වෙලා තියෙන්නේ. ඉතින් මං හිතන්නේ වාද විවාද අමතක කරලා අපි මේ දරුවන් ගෙනියන් පීවරක් ගමු. අපි අන්නමන්තිතුමා තමුන්නාතලා සහයෝගය දෙන්න. ඒ ළමයි අවසාන විභාගෙට ඉඳ ගන්න කැමති නම් ඇයි විරුද්ධ වෙන්නේ? They are willing to sit for any exam, any final exam, any licensing exam set by the SLMC. ඇයි එකට විරුද්ධ? දැන් මොකද කියන්නේ? හේතුවක් කියන්නේ. ඇයි එකට විරුද්ධ වෙන්නේ? හේතුවක් කියන්නේ. ඇයි එකට විරුද්ධ වෙන්නේ? උත්තරයක් දෙන්න please.
ප්‍රතිපත්ති මේ ලෙස මුදලට ලක්ෂ දෙකහමාරක් මසකට වැය කළ හැකි කෙනෙකුට පමණක් වෛද්‍ය උපාධි ලබා ගැනීම සඳහා තියෙන අවස්ථාව අවුරලා දැන් එම ආයතන ඉගෙන ගන්න දරුවන් පිළිබඳ ප්‍රශ්න වෙනම සාකච්ඡා කරන්න එකයි. හැබැයි මේ පූර්ව කොන්දේසි අරක ඒ කොන්දේසියට යටත්ව
මේ නඩු තීන්දුවක් දීලා තියෙන වෙලාවේ අපි මේක වහන්න ගියොත් අපිට හිරියන්නේ වෙයි. ඔය මොනවද මේ කියන්නේ? මේක වහන්න කිව්වොත් අපිට හිරියන්නේ වෙයි. ඉතින් ඉංජිනේරු කමක් නැහැ,
මැනේජ්මන්ට් කමක් නැහැ. අන්න එම
නිසා මම මේ අවස්ථාවේදී අපි හිතවත් අනුමන්දිතුමා මම දැක්ක පුතුවා පෙළපාලි යනවා. පුතුවා සටන් පාඩ කියමින් යනවා දැක්කා. මට විරුද්ධව සටන් පාඩ කිව්වා. මම ඒකට කිසි ප්‍රශ්නයක් නැහැ. මේක අපි අවසන් කරමු. අවසන් කරලා දෙගොල්ලන්නම් පිළිගත හැකි. දැන් මේක නීති අනුකූල කරලා තියෙනවනේ. දැන් අවුරුදු 7කට පස්සේ ඒක අධිකරණයෙන් නීති අනුකූල තියෙනවා. නැහැ කියන්නේ කොහොමද? ගරු මූලාසනාර උඩ වන්දිතුමනි දින 9ක් අධිකරණයේ උදේ 10 ඉඳලා හන්දෑව 4 දක්වා දින 8ක් මේ නඩුව තර්ක කරුවා. නීතිඥ මාතෘ 15ක් වෙලී හිටියා. හරි. ඉතින් මෙහෙම තියෙද්දි මේක පිළිගන්න බෑ කියන එක මේ පාර්ලිමේන්තුවට කරන අපහාසයක්. අපි නීතිය හදන්න දැන අපි කියනවනම් අධිකරණ නඩු තීන්දුව පිළිගන්නේ නැහැ කියලා මේ පාර්ලිමේන්තුවට කරන අපහාසයක්. මොකද අපේ අධිකරණ බලය තමයි උසාවිය හරහා ක්‍රියාත්මක කරන්නේ. ඉතින් මම මේ අවස්ථාවේදී උසස් අධ්‍යාපන ඇමතිවරේ හැටියට කියන්නේ අපිට සහයෝගය දෙන්න. තඩගිනි දෙන්න එපා. අපි දේශපාලනය කරමු. තද්ද දිනනවා පරිදිනවා. නමුත් මේ ශිෂ්‍ය පාට ඇදලා දාලා මා කලින් කිව්වාගේ ශිෂ්‍යයන්ගේ සියලු පාසුකම් අපි දීලා තියෙනවා. දැන් දෙන්න දෙයක් නැහැ. ආන්න ශිෂ්‍යයන්ගේ. දැන් දැන් මොනවද අවශ්‍යතාව?
තව කිව්වොත් තව දෙනවා.
ශිෂ්‍යයන්ට මොනවද අලුත් එක අවශ්‍ය?
Honorable Minister, please wind up.
අධිකරණයෙන් පිළි අරන් තියෙනවා. අධිකරණයෙන් පිළි අරන් තියෙනවා. අනේ මිසා මේ මතයි. අනේ මිසා මේ අවස්ථාවේදී
order please. Order please. Order please.
අනිත් එක මම විශේෂයෙන්ම මම ප්‍රශංසා කරනවා පසුගිය රජයට. මම ප්‍රශංසා කරනවා පසුගිය රජයට මේක පටන් ගැනීමකට. ඕ ඉට් ඇ වෙරි ගුඩ් තින්ග්. මොකද පසුගිය රජේ වමට බර ආණ්ඩුවක් වුණත් කාලීන අවශ්‍යතාවය තේරුම් අරන් මේක පටන් ගත්තා.
ගරු
නියෝජකාරක සභා සභාපතිතුමනි, වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධ අපේ රටේ ජනතාවගේ සෞඛ්‍ය සහ අධ්‍යාපනය සම්බන්ධ හැම පාර්ශ්වයක්ම දැන් මහපාට බැහැලා තියෙන්නේ. වෛද්‍ය පීඨ අටේ ශිෂ්‍යෝ පාරේ, ඒ වගේම වෛද්‍ය පීඨවල උගන්නන ආචාර්යවරු පාරේ, අපේ රටේ රෝගීන්ට ප්‍රතිකාර කළ යුතු දහස් ගාණක් වෛද්‍යවරු, රජයේ වෛද්‍යවරු විවිධ මට්ටම්වල උද්ඝෝෂණ නිරතවලා ඉන්නවා. දැන් තමුන්නාන්සේලා ඒ කිසිදු පාර්ශ්වයක් ගැන නොසලකා තමයි මේ සයිටම් මායතනය වෙනුවෙන් පෙනී ඉඳින්නේ. කිරියල් ඇමතුමා කිව්ව අවුරුදු 10කින් නෙවෙල් ප්‍රනාන්දු මහත්තය හම්බෙලා නැහැ කියලා. ඔබතුමාට මුණ නොගැහී තියෙන්න පුළුවන්. හැබැයි අහලා බැලුවා නම් ඔබතුමාගේ දියණියට හම්බුණාද කියලා නෙවෙල් ප්‍රාන්ත වාත්තයා හෝ සමීර සේනරත්න හම්බෙච්ච අන්තිම දවසත් කියයි. දැන් මම කැමති ස්පීසානායක ඇමතුමා හිටියනම් ස්පීසානායක ඇමතුමා හිටියනම්
මේකට
උත්තර දෙනකොට අහගෙන ඉන්න.
මගේ නම කිව්වා.
මගේ වෙලාව ගන්න එපා.
මගේ දියණිය එංගලන්තයේ බැරිස්ටර්වරියක්. එතුමිය මගේ පුද්ගලික ලේකම්. මාව හම්බ වෙන්න ඕනම එතුමියට කතා කරනවා.
ආ ඒකනේ. ඔය
කතා කරනවා.
ඕක තමයි කිව්වේ.
මම හම්බ වෙලා නැහැ.
හරි.
මම හම්බ වෙලා නැහැ.
සමහර හොඳයි. සමහර කාරණා
සමහර මිනිස්සු
ඒක තමයි. නෑ. මම කිව්වේ හම්බුණා කියලා විතරයි. සමහර ගරු නියෝජකාරක සභා සභාපතිතුමනි, සමහර කාරණාවලට ඇමතිවරයා හම්බෙනවට වඩා ඇමතිවරයාගේ පුද්ගලික ලේකම් ඥාතිවරුන් හම්බීම තමයි ඒ අය දන්න සූත්‍රේ. ඉතින් දැන් අපි ඉදිරිපත් කරපු කාරණේ, අපේ රටේ අධ්‍යාපනය සෞඛ්‍ය මුදලට විකිණීමට ප්‍රතිපත්තියක් හැඩ අපි විරුද්ධයි. ඒ ප්‍රතිපත්තිය පිළිබඳ සාකච්ඡා කරනවා, විවාද කරනවා නම් මීට වඩා කාලයක් අරගෙන කරන්න පුළුවන්. නමුත් මේ සයිටම් ආයතනය ගත්තොත් එහෙම ආයෝජන මණ්ඩලයටත් සෞඛ්‍ය අමාත්‍යංශයටත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවටත් වංචා කරලා තමයි ආරම්භ කරේ සහ පවත්වාගෙන යන්නේ. දැන් ස්පීසානගේ ඇමතුමා කියනවනේ BOI එකේ අනුමැතිය ලැබුණා කියලා. මේ මගේ ළඟ තියෙන්නේ 2010 අටවැනි මාසේ 9 වෙනිදා එවකට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිනිය වෙලා හිටපු මහාචාර්ය ලලිතා ප්‍රනාන්දු මැතිනිය BOI එකේ සභාපතිවරයෙන් අහනවා ප්‍රශ්න කීපයක්. එහේ නිශ්චිතවම ලලිතා මෙන්ඩිස් නිශ්චිතවම උත්තර දෙනවා. මෙන්න මේ නර්සින් සහ හෙල්ත් සයින්ස්, මොකද මේ සයිටම් එක වෛද්‍ය උපාධියක් ප්‍රදානය කරන්න අවස්ථාවක් ඉල්ල තිබුණෙත් නැහැ. ඒගොල්ලෝ BOI එකේ අනුමැතිය පැතුවේ නර්සින් සහ හෙල්ත් සයන්ස්. ඒ දෙකට අනුමැතිය ගන්නවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ අවසරය ගත්තද කියලා. BOI එක කියනවා This approval was granted subject to the condition that the approval from Ministry of Health and Nutrition be obtained prior to providing training in health science. අද වෙනතුරු ආයෝජන මණ්ඩලයෙන් පනවපු මේ කොන්දේසි දෙකෙන් පළවෙනි එක සෞඛ්‍ය විද්‍යාවට සම්බන්ධ උපාධියක් ලබා දීමේදී සෞඛ්‍ය අමාත්‍යංශයේ පූර්ව අනුමැතියක් ඕන කියන එක සම්පූර්ණ කළා නැහැ. අපි අහන්නේ වෙනත් ආයතනයක්. BOI එකත් එක්ක අතිකරගත එකඟතාවය මෙහෙම කඩ කරාට පස්සේ තමුන්නාන්සේලා ගන්න පියවර මොකද්ද? මේ තියෙන්නේ නෙවිල් ප්‍රනාන්දු මහතාට BOI එකෙන් යවපු ලිවීම 2008/31. ඔහුට කියනවා අපේ අනුසාරණක මන්ත්‍රීතුමා කිව්වාගේ සෞඛ්‍ය විද්‍යාවට සම්බන්ධ උපාධියක් ලබා දෙනවා නම් කලින් අනුමැතිය ලබාගත යුතුයි කියලා අද වෙනතෙක් ඒ අනුමැතිය ලබාගෙන නැත. ඒ නිසා ආයෝජන මණ්ඩලයට වංචා කරලා තියෙනවා. ඊළඟට සෞඛ්‍ය අමාත්‍යාංශයේ කිසිදු හෝ අවසරයක් ලබාගෙන තියෙනවද? මේ නෙවිල් ප්‍රනාන්දු කියලා කියන්නේ පට්ටපල් බොරුකාරයෙක් හොරෙක්. මම එහෙම කියන්නේ කඩුවැල දිසා අධිකරණයට මේ 2013 පෙබරවාරි මාසේ 27 වෙනිදා ඔහු මෙහෙම ඉදිරිපත් කරන දියුණු ප්‍රකාශයක්. 2013 ජනවාරි මාසේ 21 වන දින විත්තිකාර පාර්ශ්වය වෙනුවෙන් පිළිතුරු දෙමින් නාවල සේනානායක මාවතේ දෙවන පටුමගේ පදිංචි වෛද්‍යාචාර්ය සිරිකාන්තුගේ ආතර් නෙවිල් ප්‍රනාන්දු වන මම ගෞරව පූර්වක අවන්තවසා සත්‍ය ලෙස පාස් සඳහන් පරිදි ප්‍රතිඥා දෙමි. දීලා කියනවා මෙන්න මෙහෙම. වෛද්‍ය විද්‍යාලය සම්බන්ධව රේකීය සෞඛ්‍ය අමාත්‍යංශයේ අමාත්‍යවරයාගෙන් ලිඛිතව අනුමැතිය ලබාගෙන ඇත. මේ කියන්නේ කවද්ද? 2013 පෙබරවාරි මාසේ 27 වෙනිදා අධිකරණ කඩුවැල දිසා අධිකරණ ඉදිරිපත් කරපු දියුණු ප්‍රකාශය. හැබැයි 2013 පෙබරවාරි 27 මේ ලියුම අධිකරණ දුන්නට පස්සේ 2013 අප්‍රේල් මාසේ 5 වෙනිදා එවකට සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අනුමැතිය සහිතව ඩොක්ටර් නිහාය ජයතිලක සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ඉදිරිපත් කරනවා නීතිපති දෙපාර්තමේන්තුවට I was instructed by the Honorable Minister to inform you that he did not issue any letter in writing or otherwise or grant any approval to the effect of carrying out a medical faculty at Saitam and to be awarded medical degree in Sri Lanka. දැන් තමුන්නාසල කියනවානේ නඩු තීන්දුවක් දුන්නා මේකයි මේකයි කියලා මේ කොහොමද උසාවියට බොරු කරලා තියෙන හැටි? සෞඛ්‍ය අමාත්‍යාංශය අනුමැතිය ලැබුණා කියලා දිවුරුම් ප්‍රකාශයකින් දීලා තියෙන පට්ටපල් හොරෙක් වංචාකාරයෙක් බොරුකාරයෙක් තමුන්නාසල මේ ආරක්ෂා කරන්න යන්නේ. දැන් මේ මෛත්‍රීපාල සිරිසේන එවකට සෞඛ්‍ය අමාත්‍යවරයා තමන්ගේ ලේකම්වල උපදෙස් දීලා ලිපියක් නිකුත් කරනවා අපි කිසිදු ආකාරයක අනුමැතියක් මේ ආයතන සම්බන්ධයෙන් දීලා නැහැ කියලා. දැන් මේ නෙවිල් ප්‍රනාන්දු මහත්තයා පත්තර ගානේ කියාගෙන මොකද්ද මේ කියන්නේ සෞඛ්‍ය අමාත්‍යංශ අනුමැතිය දුන්නයි කියලා? ඒ ඉදිරිපත් කරන්න තියෙන එකම එක ලිපියයි. ඒ ලිපිය තමයි මේ 2008 එතුමාට හම්බුණා සෞඛ්‍ය ආරක්ෂා පෝෂණ අමාත්‍යංශයේ ලෙටර් හෙඩ් එක යටතේ අස්සංකරේ සෞඛ්‍ය අමාත්‍යංශයේ පෞද්ගලික රෝහල් බාර අධ්‍යක්ෂවරයා හැටියට එවකට වැඩ කරපු වෛද්‍ය අමල් හර්ෂද සිල්වා. මේ කාලේ වෙනකොට මේ පළවෙනි කණ්ඩායම් කීපයේ ඔහුගේ දරුවෙකුත් ඉගෙන ගත්තා. ඔහු ලියුමක් දෙනවා මේ නෙවිල් ප්‍රනාන්දුට, Let me congratulate you for establishing a high-tech private hospital with facilities for medical teaching in Malambe. මේක දීලා තිබෙන්නේ පෞද්ගලික රෝහලක් හදනකොට ඔහු සුබපතල මිසක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ කිසිදු තැනක අනුමැතියක් දීලා නැහැ මේ ආයතනයට. මේ ලියුම තමයි ඔහු වංචාකාර ලෙස ඉදිරිපත් කරන්නේ. දැන් ඒ වගේම තමුන්නාසල අනිත් පැත්තෙන් කියන කාරණේ නෙමේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතිය ලැබුණා කියලා. ඒක අපි අද උදේ කිව්වා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උපාධි ප්‍රදානය කිරීමේ බලය කොහොමද උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා යටතට වංචනික කූට ලෙස අරගෙන කොහොමද මේ උපාධි ප්‍රදානය කිරීමේ බලය ලබා දුන්නේ කියලා. ඒ නිසා ආයෝජන මණ්ඩලයටත් සෞඛ්‍ය අමාත්‍යංශයටත් UGC එකටත් බොරු කරලා තමයි අද දක්වා දුවලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි, දැන් මේ හැම එකටම මුවා වෙන්න තමුන්නාසලා මොකද්ද කියන්නේ? මේ රටේ ජනතාව බය කරන්න, වෛද්‍ය සේවයේ සෞඛ්‍ය සේවයේ නිරත වෙන අය බය කරන්න තමුන්නාසලා මේ හිතන් ඉන්නවා කියන උසාවි තීන්දුවක් දුන්නා කියලා. මම අහව ප්‍රශ්නයකට ඊයේ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යතුමා උත්තර දුන්නා. මම අහව ප්‍රශ්නයක් මොකද්ද? වෛද්‍ය ආඥාපන දෙයටේ ලියාපදිංචි වී සිටින සයිතම් ආයතනයේ සිසු කණ්ඩායම් කවරේද? ඕකේන වෛද්‍ය ආඥාපන දෙයටේ කිසු කණ්ඩායමක් ලියාපදිංචි වෙලා නැහැ කියලා. ඒක හරි. ඊළඟට මම ඇහුවා වෛද්‍ය ආඥාපන දෙයටේ ලියාපදිංචි සිසුන්ට රජයේ රෝහල් වල සායනික පුහුණුව ලබා දීම සඳහා ශ්‍රී ලංකාවේ කවර හෝ අධිකරණයක් විසින් ඔබ අමාත්‍යංශය වෙත නියෝග කර තිබේද? දැන් මේ පළවෙනි නඩුවේ මොකද්ද වුනේ? සයිටම් එකේ ශිෂ්‍යයෙක් ගිහිල්ලා තමන්ට සායනික පුහුණුව ලබා දෙන්න කියලා උසාවියට කරුණු ඉදිරිපත් කරා. එතකොට මේකේ වග උත්තරකාර පාර්ශ්වයනි සෞඛ්‍ය අමාත්‍යංශය නඩුව ගන්න තිබුණේ 2014 9/18 9/17 වෙනිදා සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ලිපියක් නිකුත් කරනවා නීතිපති දෙපාර්තමේන්තුවට. ඒ ලිපිය මගින් කියනවා මෙන්න ලිපිය 2014 9 වෙනි මාසේ 17 වෙනිදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවකණ ලේකම් සුධර්මා කරුණාරත්න ඇය කියනවා අපි එකඟ වෙනවා මේ ළමයින්ට සායනික පුහුණුව දෙන්න කියලා. දැන් එක පාර්ශවයක් උසාවි යනවා සායනික පුහුණුව ඉල්ලලා වග උත්තරකාර පාර්ශවයක් ඉන්නවා නඩු දිනේට දිනයකට කලින් මේගොල්ලෝ එකඟ වෙලා උසාවියෙන් පිට උසාවියට කියනවා අපි දැන් එකඟ වුණා නඩුවක් ගෙනියන්න ඕනේ නැහැ කියලා. ඔන්න ඔහොම නඩු තීන්දුව ලැබුණේ. ඒ නිසා උසාවිය තීන්දුවක් දෙනවා මෙහෙම. A joint motion dated 23/9/2014 embodying terms of settlement signed by Dutton at law for the petitioners and respondents together with a letter dated 17/9/2014 has been filed. Council are moving to terminate these proceedings. අතර ඉස්සරහට යන්න ඕනේ නැහැ නඩුව. ඒ කියන්නේ මේකේ පැමිණිලිකාර පාර්ශවයයි වග උත්තරකාර පාර්ශවයයි උසාවියෙන් පිට එකඟතාවයකට ආවට පස්සේ නඩුව සමදයකට පත් කරගන්නවා කියලා උසාවියේ තීන්දුවක් දෙනවා එහෙනම් එහෙම කරගෙන යන්න කියලා. ඉතින් ඒක තමයි මේ තමුන්නාසල නඩු තීන්දුව දුන්නා කියලා කියන්නේ. මේක මෙන්න මේ කාරණේ කරේ නැහැ කියලානේ දැන් මේ ආයේ උසාවියට අපහාස කරා කියලා. එසම් මේවා නෙවෙයි නඩු තීන්දුව. දෙවෙනි වතාවේ තමුන්නාසල නඩු තීන්දුවක් හැටේ ගත්තේ මොකද්ද? ඒකෙදි පැමිණිලිකාර පාර්ශවය වෙනවා සයිටම් එකේ ශිෂ්‍යාවක් වග උත්තරකාර පාර්ශවය විදිහට පාර්ශවකරුවන් 6 දිනක් නම් කරනවා. ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සයිටම් ආයතනය ලක්ෂ්මන් කිරියල්ල උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් UGC එක සහ රාජ සේනරත්න. දැන් මේ වග උත්තරකාර පාර්ශවයන් 6න් මේ කියන සයිටම් ආයතනයේ නීති විරෝධී කියලා කියන්නේ කවුද? ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පමණයි. කිරියල්ලමතුමත් රාජසේනරත්නමත් UGC එකත් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයත් මේ සියලු පාර්ශ්ව පෙනෙනින සයිටම් එකයි ඔක්කොම පෙනෙනින එක පැත්තක් වෙනුවෙන් එහෙම තමයි මේ නඩු තීන්දුව ආවේ. සා දැන් නඩු තීන්දුවට මුවා වෙලා තමුන්නාසලට මේක එහෙම මඟ හරින්න දෙන්න බෑ. දැන් SP සානේ ගමතුමා කියනවා මේ රිස්වශිරිෆ් වාර්තාවේ නිගමනය පිළිබඳව මේ තිබෙන්නේ 2015 සැප්තැම්බර් මාසේ 4 වෙනිදා. මහාචාර්ය රිස්වශිරිෆ් ඇතුළු මහාචාර්යරු 6 දෙනෙක් 10 දෙනෙක්ගේ කමිටු වාර්තාවක් ඉදිරිපත් කරා මේ වාර්තාව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින්. ඒකේ මොකද තියෙන්නේ? ඔවුන් කියනවා the degree awarded by CITEM should not be recognized for the purpose of registration under the medical ordinance. මේ පිරිනමන උපාධිය වෛද්‍ය ආඥාපනත යටතේ පිළිගන්න බෑ කියලා බොහොම පැහැදිලිව ලියලා විතරක් නෙමෙයි 10 දෙනාම අස්සම් කළා තියෙනවා. දැන් මෙහෙම වார்த்தාවක් තියෙද්දි තමයි SP සානායක අමතිවරයා කියන්නේ නෑ මේක බොරු වார்த்தාවක් කියලා. ඉතින් එතුමා මුල ඉඳලා මේ වෙනුවෙන් පෙනී හිටියා. මුල ඉඳලා පෙනී හිටියා විතරක් නෙමෙයි අපේ රටේ වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මකභාවය නියාමනය කරන්න ඕන. ඒ தত্ত্বය පවත්වාගෙන යන්න ඕන. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවත් විසුරුවා හැරලා හරි මේක කරන්නම් කියලා ආපු කෙනානේ. ඒ කාලේ අපිට මතකයි කිව්වා තමන්ගේ තීන්දුවට පටහැන්නොත් තීන්දුවක් දුන්නොත් එහෙම වෛද්‍ය සභාව විසුරුව හරිනවා කියලා. එහෙම කියපු කෙනා තමයි අද මේ වார்த்தාව බොහොම පැහැදිලිව ඉදිරිපත් කරලා ඒ මහාචාර්ය 6 දින ඇතුළු කණ්ඩායම වෛද්‍ය සභාව ඒකමතිකව ඉදිරිපත් කරපු වார்த்தාව තමයි අද පාර්ලිමේන්තුවේ එතුමා නැහැ කියලා කියන නිසා මම මේ පාර්ලිමේන්තුව දැනගැනීම සඳහා මේ වார்த்தාව සභාගත කරනවා කරු නියෝජ්‍ය කාර්යක සභා සභාපතිතුමනි. එසම මේ ආයතනය අද අපිට කියන්න අපි ඉදිරිපත් කරලා තියෙන්නේ මේ ආයතනය නීත්‍යානුකූලයි නම් තමුන්නාසලා පෙන්නුම් කරන්න. කොහෙද මම අහුවාගේ ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන තියෙන්නේ? කොහේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය ලබාගෙන තියෙන්නේ? කොහොමද දැන් UGC එකේ අපි දැන් හොයාගෙන යනකොට පේනවා UGC එකට කොහොමද කොලේ වහලා ගහලා තියෙන්නේ කියලා. එසම මේ සියලු ආයතන බොරු කළා තමයි මේක පටන් අරගෙන තියෙන්නේ. දැන් අපිට කියනවා මේ විදේශ විනිමය ඉතුරු කරගන්න තමයි මේවා කරන්නේ කියලා. විදේශ විනිමය ඉතුරු කරගන්න. මේ මගේ ළඟ තියෙන්නේ දැන් අපේ රටට සාමාන්‍යයෙන් අපේ වෛද්‍ය පීඨවල උපාධිය පිළිබඳව ලෝක රටවල ඉහළ පිළිගැනීමක් තිබෙනවා. ඒ නිසා අපිට මතකයි අපේ කණ්ඩායම වලත් විශේෂයෙන් දකුණු ආසියාවේ ශිෂ්‍යයින් ඇවිල්ලා හිටියා. දැන් අපේ රටේ එහෙම මේ ආසියානු දකුණු ආසියානු කලාපී ශිෂ්‍යෝ උපාධි ලබා ගැනීම සඳහා ඉල්ලුම් කරන ශිෂ්‍යත්ව ලබාගෙන. දැන් මේ එවැනි ඉදිරිපත් ඉල්ලපු ශිෂ්‍යෝ දෙන්නේ තමයි පකිස්තාන් ජාතික අශ්ෆාක් අහමඩ් සහ නව්මාන් අහමඩ්. මේ අශ්ෆාක් අහමඩ් ඉල්ලන්නේ ඇනිමල් සයින්ස් කරන ඩිග්‍රී එක ඇනිමල් සයින්ස් නෞෆා නිල්ලන්නේ කෘෂි විද්‍යාව ඇග්‍රිකල්චර ටෙක්නොජන් මැනේජ්මන්ට් ඩිග්‍රී එක දැන් මේක ඉදිරිපත් කරාට පස්සේ UGC එකට පේරාදෙණිය විශ්වවිද්‍යාලයට යවනවා මේ උපාධි ලබා දීම සඳහා කියලා දැන් ඔවුන් මේ අපේ රටේ තිබෙන මේ උපාධි පිළිබඳව යම් විශ්වාසයක් තබාගෙන තමයි මේව ඉල්ලුම් කරන්නේ. ඒ වගේම තමයි මේ ඉල්ලුම් කරනකොට ඒ ශිෂ්‍යයෝ තමන්ගේ දැනුම් මට්ටම අනුව ඔවුන් හිතනවා ඔවුන්ට මීට වඩා ඩිග්‍රියක් සඳහා ඉල්ලන්න සූසුකම් නැහැ කියලා. හැබැයි UGC එක මොකද කරන්නේ? UGC එක මේ දෙන්නව යනවා සයිටම් එකට වෛද්‍ය උපාධිය ලබා ගන්න. දැන් මේ සත්ව විද්‍යාවට උපාධියක් ඉල්ලපු අයට වෛද්‍ය විද්‍යාව උපාධියක් ලබා දෙන්න සයිටම් එකට යවනවා විතරක් නෙමෙයි. මේකට සල්ලි ගෙවනවා සයිටම් එකට ආණ්ඩුවෙන්. එහෙම කොහොමද වෙන්නේ? දැන් මේ තියෙන්නේ Ministry of Higher Education එකෙන් මේ අයගේ මන්ති ඇලවන්ස් එක ගෙවලා තියෙන හැටි. මේ දේ තියෙන්නේ මාසයකට 360,000 ගානේ 420,000 ගානේ උසස් අධ්‍යාපන අමාත්‍යංශයෙන් සයිටම් එකට මුදල් ගෙවනවා මේ ශිෂ්‍යයින්ට උපාධි ලබා ගන්න. දැන් මේ ඇනිමල් සයන්ස් කරන්න ආපු අයට මෙඩිකල් සයන්ස් කරන්න අපේ රජයෙන් සල්ලි දීලා සයිටම් එකට යවනවා. අපි ආනේ දැන් කොහෙද දැන් විදේශ විනිමය ඉතුරු වෙන්නේ? මේවද විදේශ විනිමය ඉතුරු කරන ක්‍රම? මේවද කරන්නේ? ඔව් ඒක මෙහෙ නැති නිසා. ඔව් ඒ නිසා මෙන්න මේ විදිහට තමයි මේ ක්‍රියාමාර්ග දියත් වෙලා තිබෙන්නේ. එසා ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමනි ඒකනේ දැන් මේ එනිසා මෙන්න මේ ආකාරයට තමයි මේක දියත් වෙලා තිබෙන්නේ. දැන් මේ පිළිබඳව මේකද දිනේද 2012 ඔක්තෝබර් අගෝස්තු මාසේ ඉඳලා හරිද? දැන් මේ වැඩ කරපු පරීක්ෂණකෝ මේව නතර කරලා තියෙන්නේ. ඔව් ඒ එස්පී මතක තියාගන්න. ඒ එස්පී
තමයි.
ඒ උසස් අධ්‍යාපන නමදි.
ඒ
උසස් අධ්‍යාපන නමදි එස්පී
සානේ.
අද එස්පී සානේ ගමතුමාගේ වැඩේ හවුලට කරගා දෙන කිරියල්ලමතුමා. ඒකයි තියෙන ප්‍රශ්නය. ඒ නිසා අපි කියන්නේ මෙවැනි වංචනික ආයතනයක් ආරම්භ කරලා පවත්වගෙන ගිහිල්ලා මෙහිට නීත්‍යානුකූල භාවය ලබා දෙන්න කටයුතු කරන කවරෙක් හෝ වැරදි. මේ තමුන්නාසල හදන්නේ අපේ රටේ දරුවන්ගේ අධ්‍යාපනය ලබා ගන්න තියෙන අයිතිය දොරටු වහන එක. දැන් මම දැක්කා නෙවිල් ප්‍රාන්තු මහත්තයා ඔය පත්‍රයේ දැන්වීම දාලා කියනවා අපේ උපාධිය ලක්ෂ 120යි නෙවෙයි ලක්ෂ 100යි කියලා. ලක්ෂ 100යි. දැන් බලන්න ඔහු ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට ඉදිරිපත් කරපු වාර්තාවල 2011 ඔහුගේ ආදායම කීයද? 2011 ඔහුගේ ආදායම රුපියල් මිලියන 65යි. ඔව්. ලාභය රුපියල් මිලියන 65යි. 2012 අවුරුද්දේ රුපියල් මිලියන 234යි. ඒක 2014 වෙනකොට රුපියල් මිලියන 1300 දක්වා වැඩි කරගන්නවා. එක වසරක් තුල ඔහු තමන්ගේ ලාභය වැඩි කරගැනීම රුපියල් මිලියන 1000ක්. අපි අහන්නේ නෙවිල් ප්‍රාන්තු මහත්තයා මොනවා කරලාද? ඔහුගේ ප්‍රෙස් එකෙන්ද ලාභය ගත්තේ? එහෙම නැත්නම් ඔහුගේ වෙනත් ව්‍යාපාරික ලාභ ගත්තේ? ඔහුගේ හෝටල් වලින්ද ලාභ ගත්තේ? නෑ. ඔහු මේ අපේ රටේ දරුවන්ට මොකක් හරි අධ්‍යාපනයක් ලබා ගන්න රජයේ විශ්වවිද්‍යාලවල ඇතුළත් වෙන බැරුකම තියෙන හැබැයි ඉගෙන ගන්න කැමැත්තක් තියෙන දරුවන්ට වංචා කරලා ඔවුන්ට මේ නීත්‍යානුකූල ආයතනයක් කරලා දෙනවා කියලා පොරොන්දු දීලා ශිෂ්‍යව අරගෙන රුපියල් මිලියන 1000ක් වසරක් තුල උපයගෙන දෙන ලාභය වැඩි කරගෙන තියෙනවා. අපි යන්නේ මෙවැනි ලාභයක් වැඩි කරගත්ත මෙවැනි ප්‍රතිශතයකින් ලාභයක් වැඩි කරගත්ත එකම ආයතනයේ සමාන පර්පචුවල් ට්‍රෙෂරි ඉස්සක වෙන්නේ නැති. ඊට පස්සේ මෙහෙම ලාභයක් ගත්ත එකම ආයතනයේ ඉතින් ඒ ලාභයෙන් කොටසක් ඇමතිවරුන්ට දෙන එක ඒ ලාභයෙන් කොටසක් සමහර වෙනත් ආයතන වලට දෙන එක උන්ට එච්චර දෙයක් නෙමෙයි. ඒ ලාභය බෙදෙන්නේ ඇමති හරහාද ඇමති දියණිය හරහාද කියන එක උන්ට එතර වැදගත් නෑ. සා ප්‍රශ්න තියන්නේ එහෙම තමයි මේක පවත්වාගෙන ගිහිලා තියෙන්නේ. සා මෙතුමන්ලා මේ නීත්‍යානුකූල කරන්න යන එහෙම ආයතනයක් අපේ වෛද්‍ය සභාව දැන් දිගින් දිගටම මේ ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්න කරන්නේ. මෙරට වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳව වගකීම තිබෙන උන්ට නිසා සාමාන්‍යයෙන් රටක වෛද්‍ය සභාවට වෛද්‍ය සභාවට කිසිවක් අත තියන්නේ නැහැ. හැබැයි මේ ආණ්ඩුව ඒකත් කරන්න හදන්නේ වෛද්‍ය සභාව ඩෝසර් කළා හරි තමන්ගේ මේ ආයතනය පවත්වාගෙන. අපි අහන්නේ මොකක්ද අරමුණ? මොකක්ද අරමුණ? මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේ ඉන්නේ කවුද? මේ ඉන්නේ වෛද්‍ය සභාව විසිරෝල හරි. එයාට නීති අනුකූල බව ලබා දෙනවා කියන ඇමතිවරුනේ. දැන් ඒකට තව කට්ටියක් එකතු වෙලා ඉන්නවා. සා මේ රටේ ජනතාවගේ සෞඛ්‍ය ජනතාවගේ අධ්‍යාපනය වෙනුවෙන් වගකීම තිබෙන්නේ නෙවිල් ප්‍රාන්තුනේ මතක තියාගන්න සයිටම් එක නෙවෙයි රජයට. රජයේ වගකීම් පැහැරලා තින්නේ. රජයේ ආයතනයේ වගකීම් පැහැරලා තින්නේ. උසාවියේදී ජනතාව වෙනුවෙන් උත්තර දෙන්න ඕන රජයේ ආයතන ඒ වගකීම් පැහැරලා තින්නේ. අපි අහන්නේ අපේ රටේ
මන්ත්‍රීතුමා
වෛද්‍ය
අධ්‍යාපනය අවසානයි.
එක විනාඩියයි. අපේ රටේ වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය පිළිබඳව තියෙන අවම නිර්ණායක මේ පාර්ලිමේන්තුවෙන් ගැසට් කරන්න ඕන. ඒ ගැසට් කිරීම ප්‍රමාද කරේ කවුද? 2006 ඉඳලා රාජසේනාත්න මන්ත්‍රීවරයෙක් කරා ඉන්න කාලේ ඉඳලා ඔහු ඒක දිගින් දිගටම බාධා කරනවා. 2006 බාධා කරා, 2009 බාධා කරා. අදත් ඒ අවම ප්‍රමිතීන් ගැසට් කිරීමට එරෙහිව රාජසේනාතුළු කණ්ඩායම පෙනීඳිනවා. මොකක් වෙනුවෙන්ද? සා ඔවුන්ට තිබෙන්නේ මේ රටේ ජනතාවගේ සෞඛ්‍ය අධ්‍යාපන පිළිබඳ වක් කියන්නේ නෙවෙයි. තමන්ට ලැබෙන සමාජ වෙනත් වරදාන වරප්‍රසාද වෙන කුට්ටිය වෙනුවෙන් කරන පෙනී සිටීමක්. ඒ නිසා අපි කියන්නේ වහාම මේ සයිටම් ආයතන හවුස් කරන්න වෙන වෙන වේවා බෑ. නිකන් දැන් හදායි ඔය ටීචින් ඔය දැන් හොස්පිටල් එක රජේ කරේ ගහලා. මොකද හොස්පිටල් එක පාඩුයි. හොස්පිටල් එක ලෙඩ් වෙන්නේ නැහැ. එන්න පාඩුවට දුවන්නේ. ඒක දැන් කරේ ගහලා. ඒවයි අහුවෙනවා තාජින් ගැටකටු. දැන් තමුන්නාස ඒ වෙනුවෙන්ද පෙනී දින්නේ? ආ ඒ නිසා දැන් මේ සයිටම් එකේ රෝහල නෙමෙයි සයිටම් එකේ වෛද්‍ය පීඨයම
අහෝසි
කරන්න ඕන. අහෝසි කරන තමයි ඊට පස්සේ මේ ශිෂ්‍යයන්ට මොකද කරන්න කියලා තීන්දුව ගන්න වෙන කියන මම නිහන බවසුදී.
Thank you very much.